ළඟට.
දිට්ඨි කියනකොට දිට්ඨි දෙකක් තියෙනවා. දිට්ඨි කියන්නේ දෘෂ්ටි. සම්මා දිට්ඨි තියෙනවා, මිත්‍යා දෘෂ්ටි තියෙනවා. සක්කාය දිට්ඨි තියෙනවා. ඒ දිට්ඨිත් එක එක ඥාති කියනවා. දිට්ඨි කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ සිංහලෙන් කියන්නේ මත. ඒවා හරිනම් සම්මා, වැරදිනම් මිත්‍යා. මත කියන ඒවාත් ගොඩක් තියෙනවා නේද? අපි සම්මා දිට්ඨිය කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගේ නැත්නම් ලෝකෝත්තර දැක්ම එන්නේ සම්මා දිට්ඨිය. අනිත් ඒවා කොහොම ලෝකෙටයි තියෙන්නේ? මත. ඒවයි හොඳ මත තියෙන්නත් පුළුවන්, නරක මත තියෙන්නත් පුළුවන්. කියන්නේ එක හින්දා හොඳ වැඩ කෙරෙන්නත් පුළුවන්, නරක වැඩ කෙරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පින් කරන්නත් පුළුවන් හරින සම්මාදිට්ඨිය නැතුව. පුළුවන්ද? පුළුවන්. ඒක නෑ. බුද්ධාගමේ වෙන්නම ඕනේ නෑ පින් කරන්න, හොඳ වැඩ කරන්න. නේද? ධර්මයක් අහලත් නැති කෙනෙකුට පුළුවන් හොඳ වැඩ කරන්න. ඒක ඒ සම්මා දිට්ඨිය කියන්නේ එතකොට ඒක සාපේක්ෂයි. දැන් ලෝකෙට අදාළව නරක විපාක තියෙන ඒවා නැතුව හොඳ විපාක තියෙන ඒවා කරන එකත් සම්මා දිට්ඨියක්. හැබැයි ඒකෙන් මේ සසරෙන් ගැලවෙන්න බෑනේ. සසරෙන් මිදෙන මාර්ගයක් තියනවා කියලා දකින්න එක අරකට සාපේක්ෂ සම්මා දිට්ඨියක්. එතකොට අරක මිත්‍යා දෘෂ්ටිය ලෝකෝත්තර පැත්තට සාපේක්ෂයි. හරි. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැකීම කියන එක. සසරෙන් මිදෙන එක තමයි අපි බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය. ඒක ඒක තේරුම් දෙන්න පුළුවන් එක එක වෙලාවට මූලිකව මතක තියාගන්න. ඔය අදහස තිබුණාම ඇති. නේද? අපිට ළඟට ඒ ලෝකෙන් නිදෙන නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගන්න මොනවද කරන්න ඕන කියන එක නැත්නම් ඒක අඳුර ගන්න විදි දේශනා කරලා තියෙනවා. මෙන්න මේ විදිහටත් සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන්. දැන් අද ඔය ගත්තු සම්මාදිට්ඨි සූත්‍රයේ පොත ලොකු පොතක් ගත්තා නේද? ඉතින් පොතේ තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඔකේ අන්න මං සම්මාදිට්ඨිය ගෙදර අරන් ගියා, ගෙදර තියෙනවා සම්මාදිට්ඨිය. අහම තමයි කියන්නේ. ඒක කියෝලා බැලුවොත් වේයි. ඒකට සම්මාදිට්ඨිය ඇති කරගන්න තමන්ගේ සම්මාදිට්ඨිය තියෙනවද කියලා අඳුරගන්න විදි තියෙනවා. ඒක කියෝලා බැලුවොත්. ඒකේ තියෙන්නේ මොනවද කියලා මං කියන්නේ. පොත ගත්තානේ හැමෝම. නොගත්තු අයට විතරයි මං කියා දෙන්නේ. මං ගත්තේ නෑ පොත. ඔයගොල්ලෝ කියෝලා ඇවිල්ලා මට කියා දෙන්න එන්න මේ පොතේ මෙහෙම කියනවා. ප්‍රඥාව විදර්ශනාව වැඩෙනවා කිව්වද? ප්‍රඥාව නම් වැඩෙනවා කිව්වා නේ. ඒක තමයි. දැන් විදර්ශනාව වඩනකොට ප්‍රඥාව ඇති වෙනවා, උපදිනවා. ප්‍රඥාව දිනනවා. අපිට ප්‍රඥාවම වඩනවා කියලා කරන්න බෑ. ප්‍රඥාව ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඒවා කරනකොට ප්‍රඥාව වැඩෙනවා. ඒ කියන්නේ අවබෝධය එනවා. නුවණ ඇති වෙන විදිහ දේවල් කරනකොට තමන්ගේ ඒ හරි දැක්ම එනකොට වැරදියට දැකපු දේවල් අතහැරෙනවා ටික ටික. මුලාවන් වලින් මිදෙනවා. එතකොට මේ මාර්ගයේ ප්‍රතිම වෙන්නේ එක පැත්තකින් රාග දෝෂ මෝහ දුරු වෙනවා. ඒවා ටික ටික හරි අයින් වෙනවා. ඊළඟට ලෝකෙට ආйти දෘෂ්ටිවල හිටියානම් ඒවා ටික ටික කැඩෙන්න ඕන. ලෝකෙන් එතර වෙන පැත්තක් නැන්නේ. ඒවා එනවා කියන්නේ ප්‍රඥාව වැඩි. හරි. දැන් අපි වගේ තමයි දැන් දුක දුකට හේතුව ගද්ද දුකට හේතුව තණ්හාව. එතකොට තණ්හාව නැති වුණොත් දුක තියනවද? නැහැ. ඒ දුකට හේතුව තණ්හාවනේ. එහෙම කියලා අපිට දැන් මෙන්න තණ්හාව මේක අයින් කරනවා කියලා කරන්න පුළුවන්. එහෙම බෑ. තණ්හාව අයින් කරන හැටි කියා තණ්හාව අයින් කරන්න කියලා ඒ කියන්නේ දේශනාවල නැහැ. තණ්හාව ඇති වෙන්න හේතු හොයලා අනේ හේතු නැති කළොත් තණ්හාව දුර. හරි. ද මාර්ගය කියනකොට චතුරාර්ය සත්‍යයේ තණ්හාව නැති කරන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ. නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කියනකොට තණ්හාව නැති කරන්න කියලාද කියලා තියෙන්නේ. ආරෂ්ඨං. ඒකට මේ වැඩපිළිවෙලක් දීලා තියෙනවා. සම්මා දිට්ඨියෙන් පටන් අරන් නේද? සම්මා සංකප්ප ඔය විදිහට අංග 8ක් තියෙනවා. දිනු කරන්න. එතකොට මේ මාර්ගයේ වඩනකොට ප්‍රතිඵලය තමයි තණ්හාව දුරු වෙන එක. ඒ විදිහට කිව්වොත් ප්‍රඥාව වැඩෙනවා. හරි? එතකොට ප්‍රඥාව වැඩෙන්න තියෙන්නේ මාර්ගය තමයි අපිට වඩන්න තියෙන්නේ. තමයි දුක නැති කිරීමේ මාර්ගය. ඒකේ තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා අහලා තියෙනවා නේද? ඒ මට්ටමෙන් ගන්න පුළුවන් ඊළඟට අවබෝධයක් තියෙන්න ඕන මේ වැඩෙන්නේ ලෝකෙට අයිති දැක්මක්ද නැත්නම් ලෝකෙන් එතර වීමක්ද මේ සිද්ධ වෙන්නේ? කියන දැක්ම එනකොට සම්මාදිට්ඨිය තියෙනවා. ඒකට සම්මාදිට්ඨිය ඇති වෙනකන් තිබුණ ඔක්කොම මත ටික මුලාවන් නේද? හරි දැක්ම ඇති වෙනකන් අපි මොනව හරි හිතාගෙන හිටියානම් ඒක ඇත්තක්ද? මුලාව. නේද? මෝහය. ඒක මෝහය දුරු වෙන්න නම් සම්මාදිට්ඨියෙන් ඇති වෙන්නම ඕන සම්මාදිට්ඨිය. හරි දැක්ම. ඒ දැක්ම තුලින් තමයි අර මෝහය දුරු වෙන්නේ. ඊළඟට මෝහය දුරු වෙනවා කියලා දකින්නේ ඒ සම්මාදිට්ඨිය එක්ක. දැන් ඒ කියන්නේ අපි දැන් තව වචනයක් තියෙනවා විද්‍යාව කියලා. ඒක ඇහුවේ නැහැ නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෝහයට නෙමෙයි අවිද්‍යාව. පාඩම් කරගත්ත පැත්තෙන් නම් චතුරාර්ය සත්‍ය නොදකීම ඇත්ත ඇති හැටි නොදන්න කමයි. ඇත්ත ඇති හැටි දන්නකොට විද්‍යාව පහළ වෙනවා. නොදන්නකොට අවිද්‍යාව. එතකොට ඇත්ත ඇති හැටි නොදන්න නිසාමයි අපි එක එක මතවලට මේ දැන් ඔබල මොකක් හරි තැනක් ගැන යම හැටි අහගෙන තියනවා ගිහිල්ලා නැහැ. එතකොට දැන් එතෙන්ට ගිහිල්ලා නැත්තම් එතන ගැන එක එක මත තියෙන්නේ නේද? අපේ ගොඩක් අය හරි කැමති ගිහිල්ලා නැති වුණාට දන්නවා වගේ කියන්නේ. කොට දැන් අපි ගිහින් ඉඳලා ජීවත් වෙලා ඉඳලා එන සමහර රටවල් ගැන මෙහි ඉන්න අය සෑහෙන විස්තර කියනවා අපිටත් වඩා. මෙහෙම මෙහෙමයි අර ඔස්ට්‍රේලියාවේ මෙහෙමයි මෙහෙමයි කියලා ඔක්කොම විස්තර කියනවා. මෙයා මේ කවදාවත් ගිහිල්ලා නැහැ. මෙහි ඉඳන් දන්නවා සෙයිර. එතකොට තේරුම් ගන්න දැන් එහි ඉඳලා ආපු කෙනෙකුට මේවා ගැන කියනකොට ඉතින් අපිට පොඩ්ඩක් හිනා යනවා විතරයි. නේද? ඇයි පේනවා මේ මත ටික, දෘෂ්ටි ටික. කොහෙන් හරි අහලා ඒක ගැන ඔහි කියාගෙන යනවා. ඉතින් මේ අපිත් හරි ආසයි ඔය අහගෙන ඉන්න නේද? ඒවා ගැන ඊළඟට ප්‍රශ්නත් අහනවා. ඒක කොහොමද? අර මේ ඉස්තරත් අහනවා තව තව. ඇයි? හරි ආසයි ඉතින් අර බොරුව උනත් අහගෙන ඉන්න හරි ආසයි. මේ හින්දා තමයි උගුල්ල මෙතෙන්ටත් ඇවිල්ලා අහගෙන ඉන්නේ. දැන් අහනවා නිවන ගැන විස්තර අහනවා. මම නම් නිවනට ගිහින් නැහැ. ඉතින් මේ වගේ කියලා කියනවා. ඉතින් රස කර කර අහගෙන ඉන්නවා. නිවනට යන්නේ නිවන මේ වගේ, නිවනට යන්නේ මෙහෙමයි. නැත්තයි මේකයි කියනවා ඒක.
යන්නේ නැහැ.
හරියට ගියා වගේ කියනවා. ඉතින් අහගෙන ඉන්නවා. මම එහෙම අහගෙන ඉන්නේ Tamange අවිද්‍යාවයි මුලාවයි ඔක්කොම ටික යෙදෙන හිමි. සම්මා දිට්ඨිය නැති. ඒක තමයි මං කියන්නේ දැන්. එක්කෙනෙක් එක අදහසක් කියේ, තව එක්කෙනෙක් තව අදහසක් කියේ. ඒක දැනුම එකතු කිරීමක් මිසක් අර දැකීම නෙමෙයි ඉතින්. දැන් මේකෙන් කියන්නේ බණ අහන්න එපා කියන එක නෙමෙයි. බයිනා එකක් ගැනම අහනකොට මත කීපයක් අහුවෙයි Tamanට සමහර විට. එක්කෙනෙක් කියන එක නෙවෙයි තව එක්කෙනෙක් කියන්නේ. නේද? එතකොට මොකටද දක්ෂ වෙන්න ඕන? ඔව් කවුරුවත් කිව්වට පිළිගන්නව නෙමෙයි. දකින්න ඉතින් බුදුහාමුදුරුවෝ වැඩ කීපයක් කියලා තියෙනවා. පළවෙනි දේ තමයි මේ පුරුදු පුහුණු කරන්නේ. හරි සමත විපස්සනා කියලා මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ඊළඟට ඒ නුවණැත්තන්ගෙන් අහන එකත් හොඳයි, සාකච්ඡා කරන එකත් හොඳයි. ඊළඟට ධර්මයට විනයට දාලා බලන්න. මේ ධර්මයට ගැළපෙනවද? විනය එක්ක සැසඳෙනවද? කියලා බලන්න. දැන් අද ප්‍රශ්න කීපයක් සමහර ගැහුවා මේ දැන් භාවනා කරන්න එපා බණ ඇහුවහම ඇති කියලා මතයක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ එකකට කියන්න තියෙන්නේ අර වගේ එකක්. එක තමන් මෙහෙම නැත්තෝ කියලා හිතන අයගෙන් මේ අහලා බලන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ওই ක්‍රම හැම එකෙම බලන්න පුළුවන්. ධර්මයට විනයට දාලා බලන්න පුළුවන්. ඉතින් ධර්මය කියලා අපිට අද ත්‍රිපිටකයේ ඉතුරු වෙලා තියෙනවා. සූත්‍ර කොහොම පහසුයි තේරුම් ගන්න. ගාක් අයට තේරෙන භාෂාවෙන් තියෙනවා. ඊළඟට විනය තියෙනවා. අභිධර්මයේ තියෙන ටිකක් ගැඹුරු වුණාට ඒක ඉතින් තේරුම් ගන්නකොට මහා ගැඹුරකුත් නැහැ. ඒ වට දාලා බලන්න පුළුවන්. මම ඒ ප්‍රශ්නය අහපු කෙනාට මම සූත්‍ර කීපයක් පෙන්නලා දුන්නා. මෙන්න මේ සූත්‍රවල බලන්න. එකක් සමාධි භාවනා සූත්‍රෙම තියෙනවා. ළඟට අපි ඒ බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ සමාධිය ගැන කියා දීපුවා. සමාධින් වික්කවේ භාවයේත සමාහිතෝ වික්ඛු යථාභූතං පජානාති. භාවයේත කියන්නේ භාවිතා කරන්න. එතකොට මේ සමාහිත සමාධිමත් හිතට යථාභූත ඥානය පහළ වෙනවා. ඒක අපිට ධර්මයේ එක්ක ගලපලා බලන්න පුළුවන්. මේ කවුරු හරි කිව්වොත් මේ භාවනා කරන්න එපා. ධර්මය ඇහුවහමම ඇති. නැත්නම් කියෙව්වහමම ඇති, සාකච්ඡා කරාමම ඇති කියන එක ධර්මයට ගැලපෙනවා. ඒක අපේ මතයක් නෙමෙයි. ඒක අර ඒ වගේ සූත්‍ර ගොඩක් තියෙනවා. ඒ මම එකක් කිව්වේ. මේ සමත විපස්සනා වඩන්න කියපු සූත්‍ර ගොඩක් තියෙනවා. ඒකේ ඒකෙන් බලන්න පුළුවන් තමයි. ඒක තමයි ධර්මයට මේ ධර්මයේ බහලා බලනවා මේකේ තියෙනවා. ඊළඟට මේක විනයට ගැළපෙනවද? විනයදිත් වෙයි මේ මේවා වඩන්න කියලා කියපු තැන් ගොඩක් තියෙනවා. ඒක තව තියෙනවද ප්‍රශ්න? ධම්මානුපස්සනාවේ මුල මජ්ක්‍ධිම නිකාය සතර සතිපට්ඨානේ සූත්‍රේ බලන්න පුළුවන් තමන්ට. සතර සතිපට්ඨානේ තියෙනවා සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රය කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන සූත්‍රය කියලා එකක් තියෙනවා. ওই දෙකේම කියන්නේ සති වඩන හැටි, සතිය පිහිටන හැටි, සතිපට්ඨාන සිහිය පිහිටවන හැටි. එකට ප්‍රධාන ඒවා හතරක් දීලා තියෙනා නේද? මොනවාද? කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට මේ ධම්මානුපස්සනා කොටසේ පැහැදිලි කරගෙන යන්නේ ඉතින් නීවරණ ධර්ම පහෙන් තමයි පටන් ගන්න. පංච නීවර. ඔව්. ඒක ඉතින් සූත්‍රයේ එහෙමම කියලා නැහැ. ධම්මානුපස්සනාවේ තියෙනවා නීවරණ ධර්ම ගැන ඒ වගේ සිහිය පිහිටන්න තියෙනවා. ඒ වගේම ස්කන්ධ ඔහොම යනවා. මට මතක නෑ හරියට ඒක කියන ඒවා. ස්කන්ධ ධාතු ආයතන ඕව තමයි එන්නේ නේද? අන්තිමට බොජ්ජංග ධර්මත් එනවා මම හිතන්නේ නේද? සමාධි භාවනා සූත්‍රයේ තියෙන්නේ කොහෙද කියලා දහන්න. කොහෙද කාට හරි මතකද? මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ. මට එච්චරම මතක නෑ. මම හැබැයි සමාධි භාවනා සූත්‍රයේ දීලත් ඇති කොපි කරලා නේද? මේ බලන්න එක. නිකාය මට හරියට මතක නෑ. ඔය දැන් හරි ලේසි ඉතින් ත්‍රිපිටකේ තියෙන තැන් හොයාගන්න එකක් ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර ත්‍රිපිටක සූචිය කියලා පොතක් තියෙනවා. එක එක සූත්‍ර තියෙන්නේ කොහෙද කියලා ඒක සඳහන් වෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. නැත්නම් දැන් කෙනෙක්ගෙන් අහන එක තමයි ලේසිම වැඩේ. ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අහුවොත් කිය.
සමහර ඒවා මතක නැන්නේ.
හැබැයි ඒකේ පැහැදිලිව කියලා තියෙනවා අර කතාවන. සමාධින් වික්‍රේ භාවේත සමාහිතෝ යථා භූතං පජානාති. ඒකට සමාහිත හිතකට, ඒ කියන්නේ කලබල හිතකට නෙමෙයි යථා භූත ඥානය පහළ වෙන්නේ. හරි. ඒකට ඒ සමාහිත හිත කියන එකේදී අදහස් වෙනවා නීවරණ යටපත් වන හිත, පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන ඒවා යටපත් වෙනවා. මොකද ඒවා තියෙනකොට අපිට අර ඇත්ත නෙමෙයි පෙන්වන්නේ. නීවරණේ බලවත් වෙලා ඒකට අදාළව පෙන්වන්නේ ඇත්ත වහලා. එනේ අපිට ඕන දේ තමයි එතෙන්දි පෙන්වන්නේ. දැන් ඔන්න තරහ, කෙනෙක් එක්ක තරහ නම් එයා දිහා බලනකොට කරන වැඩ ඔක්කොම වැරදියට පේනවා. ඒක බලන විදියට පේන්නේ. එතකොට අර ව්‍යාපාදයට අහු වෙලා බලනකොට අපිට ඇත්ත නෙමෙයි පේන්නේ. නේද? ඒ බලන විදිහට තමයි හිතට අපිට දැනෙන්නේ. එයා හොඳ වැඩක් කළත් පේන්නේ වැරදියට. ඒක තමයි නීවරණවල ගතිය. ඇත්ත වහන. ඒ වගේ දකින්න ඒ අනිත් නීවරණත් බලවත් වුණාම අපිට ඇත්ත දකින්න පුළුවන් හැකියාව නැති කරනවා. එතන
ඥානම් පස්සන් කියන තැන අර දැනගත්තේ තේන්න ගන්න අර සමාධිත
තමයි. ඔව්. ඔයයි තංගේ අත්දකින් එක ගන්න ඕනේ. ඥානම් පස්සන් යථාභූතං කියන එක ඉන්නේ මහා සලායතන සූත්‍රේනවා. ඊළඟට සබ්බාසව සූත්‍රේනවා. ආශ්‍රව ප්‍රහාණය කරන්න ඕනේ ඥානතෝ පස්සතෝ. නෑ අඥානතෝ නෑ පස්ස. ඥානං කියන්නේ අපි අහලා දැනගන්න ගතිය. කර දැන් සද්ධර්ම ශ්‍රවණය කියනවා, කල්යාණ මිත්‍ර සේවනය කියනවා, කෙනෙක් ධර්මයක් අහන්න ලැබෙනවා. මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් අහුවටම හරියන්නේ නැහැ. අහන එක දකින්න පුළුවන් වෙනවා නේ කස්සතු. ඒ දෙකේ වෙනස තේරෙනවද ටිකක්? දැන් අපි මොකක් හරි කාට හරි කියා දෙන්න යනකොට එක විදිහක් තමයි මේ මෙයා මෙහෙම කිව්වා. ඒ ප්‍රශ්න අහන්නේ අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කියලා නේද? එතකොට මේ අහපු එකක් අනිත් පැත්තට අහන නැත්නම් අර පොතේ මෙහෙම තිබුණා. මෙහෙම තිබුණා කියලා අහනවා මිසක් ඒක තමන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. නේද? අර පාස් කරන එක දැන් ගත්ත එක තව දැනකට දාලා බලන්න. එතකොට එයා කියන්නේ මොකක්ද? ඔය කියන ඒවා එකතු කරන එක දැනුමක් විතරයි. එක එක්කෙනා හොයාගත්තු ටික ඔන්න දන්නවා. මෙයා කිව්වේ මේකයි, මෙයා කිව්වේ මේකයි, මෙයා මේකන කිව්වේ මෙහෙම. නේද? මේක දැනුම. ඒ කියන්නේ එකක් ඥානං කියන එක යටතට වැටෙන්නේ. එතකොට ඒ දැනුම හරි වෙන්නත් පුළුවන්, වරදි වෙන්නත් පුළුවන්. ඊළඟට මේක තමන්ගේ දැක්මක් වෙන්නේ මේක තමන් හිතලා බලන්න ඕන, විමසලා බලන්න ඕන. නේද? තමන් හොයලා බැලුවහම තමන්ට වැටහෙනකොට එතකොට ප්‍රශ්න කරන්නේ මෙන්න මේක මෙහෙමයි මෙහෙම නේද මෙහෙම කියලා අර කියපු කෙනාව එතෙන්ට දාන්න ඕනේ නැහැ. එතකොට දැන් තමන්ගේ තියෙන ප්‍රශ්නෙටයි උත්තරේ හොයන්නේ. කවුරුවත් කාගේවත් ප්‍රශ්නෙකට උත්තර හොයනවන්නේ. ඒ කියන්නේ දැන් මේ කාට හරි කියා දෙනකොට මෙන්න මේක මෙහෙමනේ කියලා කියන්න. එතකොට අර පස්සන් පැත්තට එනවා. දැන් අන්න එහෙම අහපු දේ දකින කෙනාට දන්න දකින කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ. සබ්බාසව සූත්‍රය කියන්නේ. ඊළඟට ආයතන ගැන. ඥානං පස්සන් යථා භූතං. සාමාන්‍ය කෙනා අඥානං අපස්සන් යථා භූතං. දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. ඇත්ත ඇති යථාභූත ඥාන. එයා කියන්නේ ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන, කන ගැන, කන නිසා දැනගන්න ශබ්ද ගැන නේද? අඥානං අපස්සං යථාභූතං. එහෙම වුණහම වෙන්නේ ඒ වගේ කියන්නේ දැන් ඇහැ ගැන, රූප ගැන, කන ගැන, ශබ්ද ගැන ඇලෙනවා, බැඳෙනවා, සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා. එහෙම වෙනකොට සිහි මුලාවේ සිහි මුලාවේ සිහි මුලා වෙනවා කියනකොටම දන්නවා දැන් ඇත්ත ඇහිටි නෙවෙයි කියලා නේද? ඇහැගෙන සිහි මුලා වෙනවා. ඇහෙන් දැනගන්න රූප ගැන සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහන් වෙන්නේ මොකද්ද? මේවයි ආස්වාදානුපස්සී විහෙරති. ආස්වාදයන්මයි තමයි. සැපයි කියලා ඉතින් හරි ආසයි ඒවා ගැන හිතන්න කතා කරන්න විඳින්න. ආස්වාදාන පස්සේ විහෙරති. මොනවා ගැනද? ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන, කන ගැන, කනින් දැනගන්න ශබ්ද, නාසයේ, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිව, දිවෙන් දැනගන්න රස, කය, කය නිසා දැනගන්න ස්පර්ශ, නේද? හිත, හිත නිසා දැනගන්න ධම්ම, මන ධම්ම. මේවයි සිහි මුලා වෙලා ආස්වාදානුපස්සී විහෙරති. එතකොට ප්‍රතිඵලය තමයි තණ්හාව වැඩේ. ඒ ආස්වාදයෙන් ඉන්නේ. ඒකට තණ්හා කරනවා නේද? තණ්හාව වැඩෙන. තණ්හා පවද්ද. තණ්හාව වැඩෙනකොට වෙන්නේ ආයතින් පංච උපාදාන කන්දා උපචයංගච්ච. ආයයි පංච උපාදානස්කන්ධම රස කරන උපචය. තොර වෙන තැනක කියලා තියෙනවා පංච උපාදානස්කන්ධ තියන්නේ මොනවද? කෙටියෙන් කිව්වොත් සංකාය කියලා තියෙනවා. තව දුක සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා තියෙනවා. එතකොට මේ ආය ආය රස කරන්නේ මොනවද? දුක්. හේ දැන් බලන්න ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන, කන ගැන, ශබ්ද ගැන. මම ඔය ආයතන හයයි, ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන හයයි, ඒවට අරමුණු වෙන අරමුණු, ඒවට කියනවා බාහිර ආයතන කියලා. බාහිර ආයතන හයයි නේද? කීයක් තියෙනවද? හයයි හයයි 12. ඇකනනාසේ දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔය 12 ගැන අජානන පස්සං යථා භූතං. දන්නේත් නැහැ, දකින්නෙත් නැහැ ඇත්ත ඇති හැටි. ඒකට ඒවයි ඇලෙනවා, බැඳෙනවා, සතුටු වෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා. එහෙම කට්ටිය සිහි මුලා වෙලා ඉන්නේ. අපි නෙමෙයි නේ. ඒකයි සිහි මුලා වෙලා ඉන්නේ. ඇහැගෙන රූප ගැන. ඒක තමයි සිහි මුලා වෙලා ඉන්නවා. සිහි මුලා වෙලා කියන්නේ ඒවයි ආස්වාදේ නිත්‍ය සංඥාවෙන් ගන්නවා. ඉතින් එතකොට ආස්වාදයේ ආස්වාදානුගත සිහි විහෙත ආස්වාද විඳින්න නෑ. ඒක තියෙන එක නිත්‍ය සංඥාවෙන් ගන්න. එතකොට ඒවට එතකොට තණ්හා කරනවා නේද? ආයේ ආයේ අත්දකින්න කැමති. දැන් අත්දකින්න නම් මොකද කරන්න ඕනේ? ආයේ උපදන්නේ කොහෙන්ද? ඒවත් අත්දකින්න ආයතන වලින්මයි. ඒවත් අත්දකින්න පුළුවන්. දැන් අපිට මොනාරිය අත්දකින්න පුළුවන්? ආයතන නේද? මේ ලෝකය ගැන මොනවා හරි අත්දකින්න පුළුවන් ආයතන වලින්. නඩුගන් ඇලිසය වඳින්න ඕන නම් එහෙට යන්න ඕන නේද? ගිහාම මොකද කරන්නේ? නඩුගන් ඇලිසය දකි. මුලින්ම දකිනවා නේද? එතකොට මේ දැනගන්නේ දැන් තාම. නේද දකින්නේ කොහොමද? ඇස උදව් කරා. ඇහැක් ඉපදුනේ නැත්නම් යනකොට ඇස අඳ වුණා නම් එහෙම එතෙන්ට ගියා කියලා දැනගන්න පුළුවන්. බෑ පේන්නේ. නේද? අයියෝ මොකද වෙලා තියෙන්නේ? ගුවන් ඇලිසය දකින්න මොකද්ද උපත් දන්නවද? ඇස. ආයතන උපත් දන්නම ඕන. නේද? දැන් රස කෑමක් කන්න හිතුනහම රස විඳින්නේ මොකෙන්ද? දිවේ ගෑවිලා රස දැනෙන්නම ඕන, දිව උපදින්නම ඕන. ඈ දිවක් ඉපදුනේ නැත්නම් රස විඳින්න බෑ නේද? ඒකට ආයේ ආයේ ආයතන උපද්දන්න හැකියාව. ඔක තමයි තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ ආයේ ආයේ ආයතන උපදින. දැන් අපිට ඕක පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ මේ හැක්කට අපි තණ්හා කරනවා කියලා. දිවකට තණ්හා කරනවා කියලා නෙමෙයි පේන්නේ. කෑමට තමයි තණ්හා. කෑම කන්න තමයි ඕන. රුවන් ඇලිසය තමයි දකින්න ඕන. නේද? ඒකට ඇහැට නෙමෙයි අපි තණ්හා කරන්නේ, දිවට නෙමෙයි. ඒ වයින් අත්දකින බාහිරායි. හේ ඒක රූප දකින්නයි තණ්හාව තියෙන්නේ, රස විඳින්නයි තණ්හාව තියෙන්නේ, ඒ ගන්ධ සුවඳ ආග්‍රාණය කරන්නයි අපට ඕනකම තියෙන්නේ. නේද? ස්පර්ශය ලබන්න යෝනකම තියෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටක්. ධම්ම කියන එකක් දැන් ඕවා ගැන හිත හිතා ඉන්න හරි ආසයි. මොනව හරි ගැන, ගුවන්වැලිසෑය ගැන, අනුරාධපුරය ගැන හිත හිතා ඉන්න හරි ආසයි. ඒ ධම්ම වලට තමයි දැන් ඒ කියන්නේ බාහිර ආයතන වලට නේද ආස කරන්නේ. මේක ආය ආය අත්දකින්න ආසයි. එතකොට ආසාව තිබුණාට අපිට නිකම්ම බාහිර ආයතන හම්බ වෙනවද? ඒක අරගන්න නම් අභ්‍යන්තර ආයතනෙ තියෙන්න ඕනේ. දැන් රසට තණ්හා කරාම, මේ කෑමට තණ්හා කරාම ඒ රස විඳින්න නම් මොකද්ද හදාගන්න ඕනේ? දිව. කෑම හැදුවට වැඩක් නැහැ දිව නැත්තම්. නේද? දිවක් උපද්දන්න වෙනවා ඒ රස විඳින්න. ඇහක් උපද්දන්න වෙනවා ඒ රූපේ දකින්න, ආසකරන රූපේ දකින්න. නේද? දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා අන්න හොඳ ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා. තණ්හා රති ගාව කියන්නේ මම ඔබ හරි හොඳයි බලන්න යන්න ඕනේ. බලන්න යන්න ඕන නම් මොකද්ද මුලින්ම කරන්නේ? මුලින්ම ඇහැ තියනවාද කියලාද බලන්න. මඟ තියෙන්නේ කොහෙද? මෙහෙද, ගරේද, සෝයියකේද කොහෙද කියලා දැන හොයා ගන්නවා. ඊළඟට තියෙන වෙලාවල් ටික බලා ගන්නවා. නේද? ඊළඟට මට යන්න වෙලාව හදා ගන්නවා. ඈ? කොයන්න කවුරු හරි එකතු කර ගන්න ඕන නේද? දැන් නිකම්ම ගියාට ඇතුළට යන්න දෙයිද? සල්ලි ඕන මොකටද? ටිකට් ගන්න. ඉතින් ටිකට් එක කීයද කියලා හොයලා ඕකට සල්ලි හොයා ගන්නවා. නේද? සල්ලි හොයා ගන්නත් එක එක දේවල් කරන්න ඕනේ. අඩු ගානේ කාගෙන් හරි ඉල්ල ගන්න හරි වෙනව නේද? සල්ලි ටිකක් හොයාගන්න. නේද? දැන් සල්ලි හොයන්න දාසාව තියෙන්නේ ෆිල්ම් එක බලන්න. අර එකකට තණ්හා කළාට ඒක ලබා ගන්න වෙන වෙන දේවල් කරන්න වෙනවා. දැන් අපිට ටිකට් එකට තණ්හාව තියෙනවද? නැහැ. ඒ වුණාට සල්ලි හොයන්නේ මොකටද? ටිකට් එකට. ටිකට් එකකටද තණ්හාව තියෙන්නේ? නැහැ. හැබැයි දන්නවා ටිකට් එක නැතුව ඇතුළට යන්න බැහැ. හරි? දැන් ෆිල්ම් එක බලන්නයි තණ්හාව තියෙන්නේ. ඒ වුණාට දැන් දන්නවා ටිකට් එක නැතුව යන්න බැහැ. ඒකවල ටිකට් එක ගන්නවා. දැන් අපිට රූපේ දකින්න තමයි තණ්හාව තියෙන්නේ. රස විඳින්න තමයි තණ්හාව තියෙන්නේ. ඒක නිකන් විඳින්න බැහැ. ආයතනේ හදා ගන්න. අභ්‍යන්තර ආයතන. ඒක තමයි ටිකට් එක. ඇහක් හදා ගන්න නැතුව දකින්න බෑ. දිවක් හදා ගන්න නැතුව රස විඳින්න බෑ. නේද? මේකට තණ්හාව නැති වුණාට දන්නවා මේක නැතුව මේ අත්දකින්න බෑ. එහෙමනම් ඒක හදන්න උත්සාහ කරමු. නේද? එතකොට දැන් ෆිල්ම් එක බලන්න ටිකට් ගන්න ගියාට දැන් ටිකට් එක එක ගානට තියෙනවා. අපේ තියෙන සල්ලි ටිකේ හැටියට එපයි ටිකට් එක ගන්න නේද? කෙලින්ම බැල්කනි ගන්න බෑ මේ සල්ලි ගන්න. ඒ තියෙන ගානට ටිකට් එක ගන්න වෙනවා. සල්ලි තිබුණත් සමහර විටවට බැල්කනි ටිකට් ඉවරයි. ඒත් ගන්න බෑ. නේද? එහෙමත් වෙනවා නේද? දැන් ඔන්න දැන් රූප දකින්න නැත්නම් රස විඳින්න මොනවද ඕන වෙන්නේ? ඇහක් උපද්දන්න ඕන වෙනවා. දිවක් උපද්දන්න ඕන වෙනවා. ඒක හරියට ටිකට් එක ගන්න ඕන වෙනවා. නේද? දැන් අපි ටිකට් එකට තණ්හාවක් නැහැ. ඒ වුණාට ඒක නැතුව ෆිල්ම් එක බලනවා. නේද? ඒ වගේ අපිට ඇහැට තණ්හාවක් නැහැ. ඒ වුණාට ඇහැ නැතුව රූප දකින්න බැහැ. ඈ? දිව නැතුව රස විඳින්න බෑ. එහෙනම් දැන් මේවා උපද්දව ගන්න ඕන ඕන කම තියෙනවා. හරි. එතකොට දැන් අතන ගිහින් දැන් ඕක උපද්දව ගන්න එක තමයි ටිකට් එක ගන්න වෙලාව. ටිකට් එක ගන්න වෙලාවේ කොයි ටිකට් එකද හම්බ වෙන්නේ කියන එක 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 කරුණු මත රඳාපවතිනවා නේද? සල්ලි තියෙන්න ඕන, ටිකට් තියෙන්න ඕන නේද? ඒවා. ඒ වගේ තමයි දැන් ඇහැක් උපද්දන්න ආසාව තිබිලා ඔන්න ගිය ජීවිතේ මැරෙනවා. ඈ? මැරෙනවා කියන්නේ ඒ ඇහැ වැඩ කරන්නේ නෑ. හැබැයි දැන් ඇහැක් උපද්දන්න ඕනකම තියෙනවා. මොකටද? රූප දකින්න. ඇහෙන් පෙන්නන රූප දකින්න නේද? ෆිල්ම් හෝල් එකට ගියොත් විතරනේ ෆිල්ම් එක බලන්න පුළුවන්. ඒ වගේ තමයි ඇහැක් ඉපැද්දුවොත් විතරයි රූප බලන්න පුළුවන්. දැන් ඇහැක් උපද්දන්න ඕනකම තියෙනවා. එතකොට ඒකත් තණ්හාවේ කොටසක් තමයි අපිට පේන්නේ. හරි? එතකොට තණ්හාව තියෙනවා. ඊළඟට අපි දන්නවා ඇහැක් ඉපැද්දුවොත් තමයි මේක දකින්න පුළුවන්. ටිකට් එක ගත්තොත් තමයි ෆිල්ම් එක බලන්න පුළුවන්. එතකොට දැන් ඔන්න අලුත් ඇහැක් උපද්ද ගන්න හදන්නේ දැන්. අර ෆිල්ම් හෝල් එකට එන්ටර් වෙන්න හදන්නේ. එතකොට දැන් ගන්න ටිකට් එක ඔන්න ටිකට් එක ගන්න දැන් මේකෙදී ඕන කර්ම. පින්ද පවුල. අතේ තියෙන. ඒකානුව තමයි මනුස්ස ඇහැක් ලැබෙයිද, දිව්‍ය ඇහැක් ලැබෙයිද, පෙරේත ඇහැක් ලැබෙයිද, තිරිසන් ඇහැක් ලැබෙයිද. නේද? අන්තිමට සිහි වෙන ඒ කර්මයට අදාළව තමයි ඇහැ හම්බ වෙන්නේ. මගේ අර ටිකට් එක හම්බ වෙන්නේ අනිත් ඒවා අනු. නේද? පින්පව් අනු. එතකොට මේ වෙලාවේ යෙදෙන මේ හේතු අනුව තමයි ඔන්න උපද ඇහැ. කොළිය හැද ලබන්න කැමති. මනුස්ස හැද, දිව්‍ය හැද, පෙරේත හැද, තිරිසන් හැද. නිවනට අදාළ කියන්නේ ඉතින් ෆිල්ම් එක බලන්න නැතුව ආපහු එන්න. ඇහැක් උපද්දවන්නේ නැතුව ඉන්න. ඈ? දැන් අර අරකෙන් තියෙන ආස්වාදයටනේ දැන් රැවටිලා තියෙන අහුවිලා ඉන්නේ. ආස්වාදානුපස්සී විහෙරති. දැන් තාම ධර්මයක් අහලා නැහැ. ඒතට ඇහි රූපවලයි ආස්වාදානුපස්සී විහෙරති. ආස්වාදය. ඈ? ආදීන වේ දකින්න පුරුදු වෙලා නැහැ තාම. ආහාර විතර ටිකක් ආදීන වේ පේන්න පුළුවන්. ඉතින් බැන බැන එන්න පුළුවන්. මේක බැලුවට වැඩක් නෑ කියලා. අපරාධ සාලිටි. නේද? සමහර විට. සමහර විට පේන්නේ නෑ ආදීන. ආස්වාදි බලවත් වුණත් ආදීන වේ පේන්නේ. ඒකට ආදීන වේ දැක්කොත් තමයි නිස්සරණයක් ගැන හිතන්න පුළුවන්. ඒකට මේ ඔවයි ආස්වාදයක් තියෙනවා. එහෙනම් තමයි අපි ඇලෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවායි ආස්වාදයක් තියෙනවා. එහෙනම් තමයි ඒවා ආයෙ ආයෙ අත්දකින්න කැමැත්ත ඇති වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ ආස්වාදයේ විතරක් නෙමෙයි, ඕකේ ඊට වඩා බරපතල ආදීනම ගොඩක් තියෙනවා. ඒක ඒවා මෙනෙහි කළොත් තමයි ඕක අතහරින්න නිස්සරණයට කැමැති. හරි. එහෙනම් නැත්තම් ආස්වාද ගැන විතරක් හිතුවොත් ඒකම ලබා ගන්න අවශ්‍ය දේවල් කරන. ඒක තමයි සසරේ යනවා කියන්නේ. ඒ කියන්නේ ආයතන ආය ආයේ උපද්දන්නමයි අපි උත්සාහ කරන්නේ. මොකද ආස්වාද. ඒකට ආස්වාදානුපස්සී විහ. ඒකට දැන් ඔන්න අර ඇහක් හදා ගන්න ඕනකම නැත්තම් මේ ආයතනයක් උපද්දන්න ඕනකම අභ්‍යන්තර ආයතන. බාහිර ආයතනේ අද්දකින්න තමයි අභ්‍යන්තර ආයතන ඕන වෙන්නේ. අද අභ්‍යන්තර ආයතන නැතුව ඒ බාහිර ආයතන අද්දකින්න බෑ. ඒකට අභ්‍යන්තර ආයතන හදන්න නිකන් බෑ. එකක් ඒකට කැමැත්ත තියෙන්න ඕන. ඊළඟට ඒකට අවශ්‍ය සල්ලි ටික කර්ම තියෙන්න ඕන. නේද? ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නවා වෙන්නත් ඕක. ඇත්තටත් මේකේ මහා දීනමයක් තියෙනවා. නේද? මහා දුක් ගොඩක් තියෙනවා. ඒ කතාව දන්නවා නම් ඕකට තණ්හා කරයි. ඒක ලබා ගන්න හැයි. ඒකට ඇත්ත ඇති හැටි නොදන්න කමයි දෙනවා. ඒ නොදන්න කම හින්දා තමයි මේක නිත්‍ය කරගෙන අර මුලාවෙන් ගන්න. එතකොට අර තණ්හාවයි අවිද්‍යාවයි කර්මය. පෙර යෙදුන තණ්හාව අවිද්‍යාව ඇත්තටම නොදන්නකම ඒකට අදාළ කර්ම. ඔය තුන අවශ්‍යයි. ඔව්. ඇහක් හදාගන්න. ඒ කියන්නේ අර අපිට ෆිල්ම් එක බලන්න ටිකට් එක ගන්න. නේද? එතකොට මේ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ඒවා නිකන් හිතලා බලන්න නාමද රූපද? අවිද්‍යාව කියන එක රූපයක්ද? අල්ලලා ගන්න බෑ නේද? අනිත් ආයතන වලින් අත්දකින්න බෑ. තණ්හාව කියන එක නාමයක්ද රූපයක්ද? නාමය. ඒකත් හිත ඇතුලේ හිතේ යෙදෙන දෙයක් නේද? ඊළඟට මොකක්ද තව කියන්නේ? කර්මය කියන එක නාමයක්ද රූපයක්ද? නාමයක්. ඇයි? කර්ම කියන්නේ මොනවද? චේතන. චේතනා කියන්නේ චෛතසිකයක් නේද? ඒකත් හිතේ ඇති වෙන දෙයක්. අතීතේ අතීතේ දැන් මේ ගියා ආත්මේ ගැන කියන්නේ. එහේ අන්තිම ඇහැ. ඒ ඇහෙන් තව දකින්න බෑ. දැන් අලුත් ඇහැ උපද්දව ගන්න ඕනේ. ඒ උපද්දව ගන්න යෙදෙනවා මොනවාද? අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික යෙදෙන්න ඕනේ. ඒකට ඕවා යෙදිලා තියෙන්නේ හිතේ නේ. ඒ ශරීරේ නෙමෙයි මේ ටික තියෙන්නේ. නේද? නාමද. ඒකට ඔය නාමධර්ම ටිකෙන් අර ටිකට් එක ගන්නවා වගේ ඔන්න දැන් විඥානයක් උපද්දන්න හේතු ටික මේ. ප්‍රතිසන්දි විඥානයක් උපද්දන්න හේතු ටික සකස් වෙනවා. අනාගතය. අනාගතය. දැන් ජීවිතේ පෙර ජීවිතය වගේ මේ ජීවිතේ අන්තිම එකටත් ඕනනම් දාගන්න. මේ ජීවිතේ මැරෙන මොහොතේදී ඔන්න ඔය කරුණු තුන ඉතුරු වුණා. මොනවාද? අවිද්‍යා, තණ්හා, කර්ම. තව ඇහැක්. දැන් මේ ඇහැෙන් වැඩ ගන්න බැරි වෙලා. ඒකට දැන් අලුත් ඇහැක් උපද්දන්න ඔන්න හේතු ටික අවශ්‍ය දේවල්. දැන් මේවා ටික තියෙනකොට විඥානයක් උපද්දන්න හැකියාව තියෙනවා. හරි? විඥානය කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය. දැනුවත් වෙන ස්වභාවය නේද? දැන් අපි ෆිල්ම් එක බලන්න ගියොත් ඒක දැනගන්න ඕන නේද? ඒක ගැන දැනගන්න ඕන. එතෙන් ඒක බලනවා කියන්නේ දැනගන්න. හරි? එතකොට ඒ විඥානයක් උපද්දනවා. දැන් විඥානය ඇසුරු කරනවා මේ රූපයක්. රූපයක් ඇසුරු කරගෙනමයි විඥානෙ පහළ වෙන්නේ. එතන අර දැන් අවිද්‍යා, කර්ම, තණ්හා හින්දා කියන්නේ දැන් නාම ධර්මයක් රූපයකට සම්බන්ධ කරනවා. නාම ධර්මයක් රූපයකට සම්බන්ධ කරනවා. රූප කියන්නේ මොනවද? සතර මහා ධාතු කියලා අහලා තියෙනවා නේද? සතර මහා ධාතුයි උපාදාය රූප. සතර මහා ධාතු. අපි හිතුවොත් දැන් එළියේ හැදිලා තියෙන යම් කිසි ස්වභාවයක් තියෙනවා නම් ඒවා සතර මහා ධාතු කියලා. හරි? මේ ශරීරය වෙන්න පුළුවන් සතර මහා ධාතු රූපයක් කියනවා නේද? ඒ රූපය තනිව හිටියට ඇහැක් උපදින්නේ නැහැ. රූපයට නාම ධර්ම එකතු වෙනවා. නාම රූප ඇසුරු කිරීමක් තියෙනවා. නාම රූප සම්බන්ධ වුණොත් තමයි ආයතනයක් උපදිනේ. හරි? විඥානයේ රූපේ ඇසුරු කලේ නැත්නම් ඇහක් හට ගන්න බෑ. කනක් හට ගන්න බෑ, නාසයක් හට ගන්න බෑ. ආයතන හට ගන්න බෑ. ඔව්. ඒ නාම ධර්ම රූපයක් ඇසුරු කලේ නැත්නම් ඒ නාම රූප සම්බන්ධයක් සිද්ධ වෙනවා. හරි? එතකොට ඒ නාම රූප නිසා තමයි ඔන්න දැන් ඇහැ උපදින්නේ. ඇහැ උපදිනවා කියන්නේ ඔන්න දැන් ටිකට් එක ගත්තා වගේ. දැන් හෝල් එක ඇතුළට ගියා. දැන් බලන්න පුළුවන්. ඇහෙන් බලන්න හැකියාව හදාගත්තා. හරි? ඇහෙන් බලන්න හැකියාව හදාගත්තා. හැබැයි අර ටිකට් එකට අනුව තමයි මොන විදියටද තියෙන්නේ කියන එක. දිව්‍ය ඇහැක් නම් ඒ විදියට පෙයි, මනුස්ස ඇහැක් නම් ඒ විදියට පෙයි, තිරිසන් ඇහැක් නම් ඒ විදියට පෙයි නේද? පෙරේත ඇහැක් නම් ඒ විදියට පෙයි. ඒකට බැලතණියේ වාඩි වුණොත් එක විදියකට පෙයි, ගැලරියේ වාඩි වුණොත් තව විදියකට පෙයි. එහම මොහම වෙනසක් තියෙනවා. පේන්නේ එකම මේ පිරේ දර්ශන ඒ වුණාට ඉන්න තැන අනුව පේන හැටි පොඩ්ඩක් වෙනස්. නේද? එතකොට හම්බ වුණ ඇහැ අනුව පේන හැටි ටිකක් වෙනස් වෙනවා. ඇහි හැකියාව අනුව පෙන්눔 කරන ස්වභාවය ඒකේ වෙනසක් තියෙනවා. හරි? ඒකෙන් තේරුම් ගන්න ඕන දැන් පේන්නේ එළිය තියෙන එකේ යථාභූත ස්වභාවයද නැත්නම් මේ ඇහැ ඇහි හැකියාව අනුව පෙන්වන් කරන දෙයක්. ඇහි හැකියාව අනුව තමයි පේන්නේ. නේද? එතකොට මේ ඇහැට අපි හිතමු වර්ණ හතක් ගන්න පුළුවන් නම් ඔන්න කලර් ටීවී එකක් බලනවා වගේ බලන්න පුළුවන්. නะ? මේ ඇහැට වර්ණ පේන්නේ නැති වුණොත් එහෙම සමහර විට බල්ලට පේන්නේ නැහැලු පාට ටික. හේ. ඒ හැක්කම් බුඩාට සමහර විට පාට දෙකක් වගේ පේනවා. එතකොට ඒ මට්ටමේ තමයි එතකොට පේන්නේ. හරි. සමහර ඒවා එහෙම පේන්නේ. ඈ? වෙනත් මට්ටමක පේනොත් දැන් අපි දන්නේ අපිට හිතා ගන්න අමාරු වර්ණ හතටත් වඩා පේන මට්ටම කැහැක් ලැබුණා නම් මේ අපටත් වඩා වෙනස් විදිහකට දකින්නේ අපිට හිතන්න පුළුවන් වර්ණ අඩුවෙන් පෙළුණොත් මේ වගේ දැන් කොළ පාට තේින් නැති ඇහැක් තිබුණා නම් කවදාවත් කොළ පාට ගැන දැනගන්න බෑ. දැන් ඒක අපිට හිතන්න පුළුවන් අපිට කොළ පාට තේින හින්දා නේද? දැන් අපිට නොපෙනෙන මට්ටමේ වර්ණයක් තේින කෙනෙක් ගැන අපිට හිතා ගන්න අමාරුයි. අපිට පේන්නේ නැහැ නේ, අපිට අත්දැකීම නැහැ. හැබැයි එහෙම කොටසකුත් ඉන්න පුළුවන්. හරියට දැන් මෙතන මේ අපිට පේන්නේ නැති දෙවි කෙනෙක්ගේ ශරීරයක් තිබුණොත් කෙනෙකුට පේන්න පුළුවන්. නම් පෙරේතෙක් වුණත් පේන්න පුළුවන්. අපේ ඇහැ සංවේදී නැති වුණාට ඒවා සංවේදී ඇහක් තිබුණොත් ඒවා පේනවා. එතකොට මේ ඇහි හැකියාව අනුව තමයි පේන රූපය තීරණය වෙන්නේ. වෙන රූපේ රඳාපවතින. නේද? ඇහැ පෙනුනේම නැත්තම් රූපයක් දකින්න පුළුවන්ද? බැ. එහෙමත් වෙනවා සමහර විට. දැන් මනුස්ස ජීවිතයක් ලැබුණාට සමහර විට ඇහැ අන්ධ වෙලා තියෙන්න පුළුවන්. අනිත් ආයතන වැඩ කරනවා. ඇහැ පේන්නේ. එහෙම වුණොත් එහෙම ඇහෙන් පෙන්නන රූප දැනගන්න විදිහක් නැහැ. ඒකෙන් පේනා නේද? ඇහක් සකස් වුණොත් විතරමයි රූප දකින්න පුළුවන්. කවුද ඇහ සකස් කළේ? තමන්ම තමයි අවිද්‍යා කර්ම තණ්හා. ඔවා යෙදුන හින්දමයි ඇහක් සකස් කරගන්නේ. නේද? එතකොට අර ටිකට් එක ගන්නවා වගේ දැන් විඥානේ ගිහිල්ලා ඒකට අදාළ අර සතර මහා ධාතු ටික එකතු කරගන්නවා. දැන් මේ විඥානේ අනුව තමයි සතර මහා ධාතු රාශි කරන්නේ, එකතු කරන්නේ. හරි? ඒ විඥානේ තියෙන හැකියාව අනුව, ඒ කියන්නේ ඒකට යෙදුන හේතු අනුව තමයි ඒකට සතර මහා ධාතුව එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. ඒක සතර මහා ධාතු හැදෙන්න වෙන හේතු ප්‍රත්‍ය යෙදෙනවා. දැන් ශරීරයට ඊළඟට ආහාර අවශ්‍යයි නේද? ඒක ලැබෙන ආහාර අනුව තමයි සතර මහා ධාතුව එකතු වෙන්නේ. හරි? එකතු කරන්න හේතු යෙදিলা තියෙන්නේ මේ නාම ධර්මයට. එකතු කරන්නේ වෙන දේවල්. දැන් අපි ගිහින් ටිකට් එක ගන්න, ඒ ටිකට් එක කියන්නේ සතර මහා ධාතු වල. හරි? එතකොට මේ සතර මහා ධාතු පැත්තෙන් හේතු නැති වුණා. අපි දැන් සල්ලි එකතු කරගෙන ගියාට ටිකට් ඉවර නම් එහෙම ඒත් හම්බ වෙන්නේ නෑ. නේද? එතකොට මේ දැන් ඇහැක් හැදෙන්න ප්‍රත්‍ය ටික තිබුණාට ආහාර නොලැබුණත් සමහර විට ඇස් පෙනීම අඩු වෙන්න ඉඩ තියෙනවා. ආහාරෙත් හේතුවක් වෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. ඔය හතරම යෙදෙනවා. එතකොට ඇහැක් සකස් වෙනවා. ඒ සකස් වුණ ඇහෙන් තමයි රූප බලන්න පුළුවන්. ඇහැ නැතුව රූප බැලීමේ හැකියාවක් නැහැ. ඔයගෙම තේරුම් ගන්න, දැන් ඒ සකස් කරගන්න කනකින් තමයි ශබ්ද අහන්න. කනක් නැතුව ශබ්ද අහන්න බෑ. ඊළඟට ඇහෙන ශබ්ද ඒ කනේ මට්ටම අනුව වෙනස් වෙනවා. හරි? එක එක කන් වලට එක එක ප්‍රමාණය. දැන් බල්ලන්ට සමහර විට අපිට වඩා ඇහෙන. නේද? ඒ කනේ එක පැත්තක් වැඩි. එහෙම වෙනස්කම් තියෙනවා. හ්ම්? නාම ධර්ම සතර මහා ධාතු රූප සමග එකතු වීමක් තියෙනවා, ඇසුරු කිරීමක් තියෙනවා. සතර මහා ධාතුව තිබුණ පලියටම නාම හටගන්නේ නැහැ. හරි? සතර මහා ධාතු රූප නැතුව නාම වලට තියෙන්න බෑ. ඔය දෙකේ එකතුව නාම රූප සංයෝගය සංකලනකින්ම තමයි ආයතනයක් උපත් ගන්න පුළුවන්. ඇහැ කන නාසය. එකයි නාම රූප පත්‍ය සල ආයතන. සල ආයතන කියන්නේ ආයතන උපදින්න නාම රූප හේතු වෙනවා. හරි? ඒ දෙක එකතු වීම තුලමයි ආයතනෙ හටගන්නේ. බාහිර කියලා අදහස් කරන්නේ දැන් ඇහෙන් පෙන්නන රූපේ. නේද? ඇහැ නිසා පේන රූප ස්වභාවයක් තියෙනවනේ.
ඒ ස්වභාවයට හේතුවත් අවිද්‍යාව.
ඒකට හේතුවත් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. මොකද එක පැත්තකින් මේ අවිද්‍යා, කර්ම, තණ්හා වලින් සකස්සුන ඇහැ නැති වුණා නම් රූප දකින්න බෑ. බාහිර රූප දකින්න බෑ. එතන දැන් ඔතන බාහිර කිව්වට එළියේ තියෙන ඒවා හිතන්න එපා. මේ ඇහැට දැర్శණය වෙන රූප. දැන් ඇහැ කණ්ණාඩිය කියලා හිතුවොත් කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බ.
එතකොට එතන බාහිර අභ්‍යන්තරය කියලා වෙන් කරන්න බැරි.
ඒ කියන්නේ බාහිර කියනකොට දැන් අපි අදහස් දෙකක් ගන්න පුළුවන්. ඇහැ මේ පැත්තේ තියෙනවා, බාහිරේ තියෙන්නේ එළියේ කියලා. දැන් එහෙම දෙයක් නෙමෙයි. දැන් කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බ. ඒ කියන්නේ ඇහැම සකස් කරලා දෙන රූප ස්වභාවයක් තමයි මේ දකින්න පුළුවන්. නැතුව එළියේ තියෙන රූප දකින්න බෑ. ඒ වුණාට අපිට බාහිර වචනේ යොදන්න වෙනවා ඇහැට සාපේක්ෂව බාහිර. ඒකෙන් කියන්නේ එළියේ තියෙන සතර මහා ධාතුව දකින්නවා කියන එක නෙවෙයි. වෙනවා. දැන් එළියේ තියෙන රූප ස්වභාවය දකින්නවා නෙවෙයි. ඇහැ සකස් කරලා දෙන රූප ස්වභාවයමයි දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඇහැ නැතුවත් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. නේද? දැන් ඇහි හැකියාව අනුව හදලා දෙන ඒවා දකින්න පුළුවන් කියන්නේ ඇහැ ඇහෙන් බලලමයි දකින්න. හැබැයි දකින්නේ ඇහැ ඇතුලේ ඒවා නෙමෙයි. ඇහැට සාපේක්ෂව ඒකට අපිට කියන්න වෙන්නේ බාහිරයි. බාහිර කියනකොට වරද්ද ගන්න එපා. එළියේ තියෙන සතර මහා ධාතුව දකින්නවා නෙමෙයි. ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන පෙන්눔 කරන ඇහි හැකියාව අනුව පෙන්눔 කරන රූප ස්වභාවය තමයි දකින්නේ. ඒ කියන්නේ එළියේ අපි සතර මහා ධාතු තියෙනවා කියලා හිතුවොත් ඒක ඇසුරු කරගෙන ඇහි හැකියාව අනුව පෙන්නන රූපයක් දකින්න නිසා එළියේ තියෙන ඇත්ත ස්වභාවය දකින්න බෑ මේ. එළියේ තියෙන ඇත්ත ස්වභාවය නෙමෙයි පේන්නේ. ඇහෙන් පෙන්නන ස්වභාවය. ඇහෙන් අපි හිතමු විකෘති කරලා පෙන්නනවා කියලා. ඒ කියන්නේ ඒක හිතා ගන්න අමාරු නම් දැන් ඇහි අපි අර පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් මොකද වෙන්නේ? රතු පාට කණ්ණාඩියක් දැම්මොත් රතු පාටට පේන්නේ. දැන් එළියේ තියෙන සතර මහා ධාතුවද වෙනස් වුනේ? නෑ. මේ ඇහි මට්ටම තමයි වෙනස් වුනේ. නිල් පාට කණ්ණාඩියක් දැම්ම නිල් පාටට පේනවා. ඒකෙන් තේරුම් ගන්න දැන් එළිය නිල් පාට වුණා නෙමෙයි. ඇහි මට්ටම වෙනස් වුණා. ඒකට ඇහි හැකියාව අනුව පෙන්වන රූප තමයි අපට
දෙන්නේ.
ඔව් ස්පර්ශය කියන්නේ මොකද්ද? ඔව් මොකද්ද? ඇහි රූපයයි චක්කු විඥානයයි තුන හටගත්තා නම් අන්න ස්පර්ශය හටගත්තා. හරි. ඇහි රූපයයි චක්කු විඥානයයි හටගත්තා නම් ස්පර්ශය. ඒක චක්කු විඥානයක් හටගත්තා නම් විතරයි දකින්න පුළුවන්. චක්කු විඥානයක් හටගත්තේ නැත්නම් දැකීම සිද්ධ වෙන්න පුළුවන්ද? බැ. හරි. ඒක චක්කු විඥානය කියන්නේ මොකද්ද? දැනුවත් වීම මොකක් නිසා දැනුවත් වීමද? ඇහැ නිසා දැනුවත් වීමට අපි කියන චක්කු විඤ්ඤාණය. කන නිසා නම් දැනුවත් වුනේ ඒකට චක්කු විඤ්ඤාණය කියන්නේ නැහැ. සෝත විඤ්ඤාණය. ඒ එතකොට දැනුවත් වෙන්නේ අර වර්ණවලට අදාළ රූපයක් නෙවෙයි. කනට හැකියාව තියෙන ශබ්ද සටහන් අරන් දෙන්න. ශබ්ද වලට අදාළ දැනුවත් වීමක් නම් උනේ ඒකට කියනවා සෝත විඥාන. නේද? ඒ වගේ එක එක ආයතනේ එක එක ඒවටනේ ඒ වයින් රූප හදන්නනි හැකියාව තියෙන්නේ. නාසය නම් ගහන විඥාන කියනවා. නාසය නිසා නම් දිව නිසා නම් ජීවහා විඥාන. මොකද රස වලට අදාළ දැනුවත් වීම තමයි එතකොට වෙන්නේ. නේද? එතකොට ඒ දැනුවත් වෙන ගතිය විඤ්ඤාණය. එතකොට ඔය තුන හටගත්තා නම් තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ක්‍රියාව කියන්නේ දැකීම වෙන්න පුළුවන්, ඇසීම වෙන්න පුළුවන්, ඒ ගඳ සුවඳ දැනීම වෙන්න පුළුවන්, රස දැනීම වෙන්න පුළුවන්, ස්පර්ශ දැනීම වෙන්න පුළුවන්, සිතෙන් සිතීම වෙන්න පුළුවන්. ඕවනේ ක්‍රියා ටික. හිත දැනගන්න ක්‍රියා ටික ඕවා. නේද? ඒ විඤ්ඤාණ පහළ නොවුණා නම් දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ ලෝකේ. දැන් නිකන් හිතන්නේ ඇහැ නොතිබුණා නම් එහෙම අපි ඔය වර්ණ ගැන මොකුත් දැනගනින්ද බාහිරය ගැන? නැහැ. කන ඇහුම් නැත්නම් ශබ්ද ගැන දැනගනින්ද? නැහැ. නේද? නාසයක් නැති වුණා නම් ගඳ සුවඳ ගැනත් දන්නේ නැහැ. කය නැති වුණා නම් කියන කාය ආයතනය කියන එක. කය කිව්වහම ශරීරේ මතක් කරන්න එපා. මතක් වෙන්නේ ශරීරේ නේද? දැන් ඒ ශරීරේ මතක් වෙන්නේ මුලාවට. දැන් අපි ඒ ඒ වෙලාවේ උපදින්නේ එතන තියෙන අපි මොකක් හරි ඇල්ලුවොත් ඒ ඇඟිලි තුඩු වලට නම් ස්පර්ශ වෙන්නේ එතකොට ඇඟිලි තුඩු ගැන විතරයි දැනගන්න පුළුවන් නේද ස්පර්ශ වෙන තැනට අදාළ කාය ස්වභාවය විතරයි මේ මොහොතේ දැනෙන්නේ දැන් කකුල රිදෙනවා නම් දැන් එතන එතන කකුලක් තියෙනවා කියලා මතක් වෙනවා නේද ඒකේ කොටස ඒ දැනෙන තැන විතරයි දැනුවත්
වෙන්නේ.
දැන් කකුලේ දැනෙනකොට අත ගැන සිහියක් නැහැ. තේරුණාද? ඒ මොහොතේ ආයතනෙ උපදිනකොට එතන එතෙන්ට අදාළ ටික ගැන විතරයි දැනුමක් එනවනම් දැනුවත් වෙන්නේ. ඒක පැහැදිලිද? කකුල තියන්න බෑ. ඒ දැනෙන කොටස වෙන් කරලා ගත්තොත් ඒ ටිකට විතරක් අපිට කකුල තියන්න බෑ. බොහොම සුළු ප්‍රදේශයකට විතරයි ඒ දැනීම තියෙන්නේ ස්පර්ශය.
දැන් සමානායකයන්ට ආවනේ. මනායක එනකොටස අපි සොලොස්මස්ථාන ගාථාව කියලා වන්දනා කරනවා. එතකොට අපි ලොකු මුලාවක් නේ සර් කරන්නේ ඒ පරමාර්ථයෙන් බැලුවා.
ඔව්.
ලොකු බොරුවක් නේ කරන්නේ.
ඔව් ඒක තමයි කරන්නේ ඉතින් කුසල් තමයි පින් තමයි කරන්නේ
රවටෙන්නකින් තමයි කරන්නේ මේ බලන් ගියා
ඔය කුසල් කළත් ලෝකේ යනවනේ ලෝකෙට අහු වෙනවනේ
ඒක රවටීමක් කරන්නේ
ඒක තමයි කියන්නේ දැන් මේ සම්මාදිට්ඨිය සාපේක්ෂකයි කියලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක බලනකොට ලෝකිතයි තිය සම්මාදිට්ඨියත් මුලා ඒක පේන්නේ ලෝකෝත්තර පැත්ත දකින්නේ ලෝකෙන් ඈතර වීම දකින්න කෙනාට ලෝකය කියන්නේ මොනවා? ඔකට පේනවනම්, ඕක පේනවනම් හොඳයි.
ඒක කර ගාථාවෙන් එකින් එක ඉතින් මේ මේ හතක් කරගම් මේ රුවන් ඇලිසාවේ මේ චිත්ත මේ මේ කතරගම මේ ඉතින් දිස්සමහරානේ. කියලාදී සොලොස්මස්ථානේ මෙහි වන්දනා කරන මුලාවදී.
ඔව්. දැන් ඕක කිව්වා කියලා ගාතනෝ කියා හිටියොත් වෙන්නේ අර කරන කුසල් ටික නැති වෙලා අකුසල් ටික විතරයි එතකොට කරන්නේ. ජීවත් වෙන්න කරන අනිත් ඒවා ටික ලෝකේ යතේරලා නෙමෙයි පිටින් ටිකක් නැති වෙනවා ලෝභෙන් එකතු කරන ටික විතරයි එකතු වෙන්නේ ඒ හින්දා ඒක නොකිය ඉන්න එපා මේක කිව්වා කියලා දැන් මේ කියන්නේ කුසල් උදව් වෙනවා පින් උදව් වෙනවා පිනට බය වෙන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින් කරන්න එපා කියලා නෑ කොහෙද හරි හැබැයි මේක
පින් කරන්න ඕන තෘෂ්ණාවෙන් තොරව
නෑ
නැන්
දිව්‍ය ලෝක යන බලාගෙ ඒ වගේ තමයි තමයි තින් වල යම්කිසි කුෂ්ණාවක් කියදෙනවා. ඒ කියන්නේ දැන් අපි කර්මඵල අදහනකොට අපිට නිකන් දුක් විඳින්න කැමති නෑ සැප විඳින්න කැමති. එතන කුෂ්ණාව යෙදෙනවා. හැබැයි ඒකෙන් අර දුක් නිමේ ඒකට සාපේක්ෂව සැප ලැබෙනවා.
අමොස කොහොමත් ලැබෙන්නේ ලැබෙනවමනේ අපි ඕක හිතුවත් නැත්නම් පින් කටුප්පක් කළාම ලැබෙන විපාක ලැබෙනවම
පින් කරන්නේ නැහැ නේ ඉතින් අවබෝධය නැත්නම් ඔය දෙක ගැන පව් කළ නරක විපාක හම්බ වෙනවා කියලා අවබෝධයක් තියෙන්නේ ඒ අවබෝධය සම්මාදිට්ඨිය හැබැයි ඒක ලෝකෙට ආයිද සම්මාදිට්ඨිය ලෝකේ ඉක්මවා යන සම්මාදිට්ඨිය නෙවෙයි ඒක ලෝකේ ඉක්මවා යන සම්මාදිට්ඨිය ගන්න නම් මේ ආයතන ගැන ඒ වයින් පෙන්නන රූප ගැන ඇත්ත ඇති හැටි දකින්න. ඥානතෝ පස්සතෝ යථා භූතං. ඥානං පස්සං යථා භූතං වෙන්න ඕනේ ඇහැ ගැන රූප ගැන. හරි? ඒ වගේ 12ක් ගැන. කන ගැන ශබ්ද ගැන, නාසය ගැන ගන්ධ සුවඳ, දිව ගැන රස ගැන, කය ගැන ස්පර්ශ ගැන, මන ගැන ධම්ම ගැන. ඔය 12 ආයතන පිරිසිඳ දකින්න. බය වෙන්න එපා ඉතින් 12ක් තියෙනවා කියලා. ඔය 12න් එකක් දැක්කොත් 12ම දකින්න පුළුවන්. මොකද එකම විදිහට ඔය ටික වැඩ කරනවා. එහෙම වාසියක් තියෙනවා.
ඇස දකින්න ලේසි වගේ
පේන්නේ. ඇස දැක්කොත් රූප ගැන අවබෝධ වෙනවමයි. නේද? ඇහැ මෙහෙම මුලාවෙන් කරන දෙයක් කියන රූප අතහරිනවා. ඒතකොට ඇහැයි රූපයි දෙකම දැක්කා. ඒක දැක්කම ඉතින් කනත් ඔය වගේමයි කියලා ඒ කණයි ශබ්දයි ගැනත් අවබෝධය වෙනවා. ඒක එකක් හරියට අවබෝධ කළොත් අනිත් ආයතන දකින්න ලේසි. එහෙම එහෙම පහසුවකුත් තියනවා මේකේ. එතන තරම් අමාරු නෑ. එක ආයතනයක්
ඇස තමයි
පිරිසිඳ දකින්න. ඒක ඕ බලාගෙන යනකොට අහුවේ මොකද්ද Tamanට පහසු කියලා. දැන් ඇස ගැන දැනගන්න එකද පහසු, ඇසෙන් දැනගන්න රූප ගැන බලන එකද පහසු කියලා.
රූප ගැන.
ඒක තමයි. රූප ගැන. Tamanට පැහැදිලි වෙයි.
ඇසෙන් බලන රූප ගැන දැනගන්න පහසු.
ඒක ඒ අවබෝධය නැහැටියට ඒක වෙනස් වෙනවා. අපි පහසුයි කිව්වට සමහර වෙලාවට හිතන තරම් පහසු නෑ. ඇසෙන් දැනගන්න රූප කිව්වහම අර චෛත්‍ය වෙන්න පුළුවන්, රුවන් වෙස්සය වෙන්න පුළුවන්, බුද්ධ ප්‍රතිමාවක් වෙන්න පුළුවන් නේද? ඈ? ඒක ගැන නුවණින් දකින්න එක එච්චර පහසු නෑ. නුවණින් දකින්නකොට දකින්න කරුණු තියෙනා ධර්මයට අදාළව. මොනවාද? මේවා හටගන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර. ඔය හතර නිසා කියලා දකින්න. ඒ ධර්මයෙන් ගන්න තියෙන කරුණ. ඊළඟට තව දකින්න ඕන මේවා සංකත ධර්ම. හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒතර ඒවයි තියෙන ලක්ෂණ තමයි මේ පෙර නොතිබීම හටගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒකත් තේරුම් ගන්න. ඊළඟට අර බාහිර ආයතන ඔය රූප ඇහෙන් දකින්නවා බාහිර ආයතනයක් කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ රූපය කවදාවත් අභ්‍යන්තර වෙන්නේ නැහැ. ඇහෙන් දකින රූපය බාහිර කියලා තේරුම් ගන්නත් ඕනේ. එතනක් ගැඹුරක් තියෙනවා. ඒක මම කියන්නම් පස්සේ. ඊළඟට ඇහැ කියන එක අභ්‍යන්තර ආයතනයක් කියලා තේරුම් ගන්නත් ඕනේ. කවදාවත් හිතලා තියෙනවද ඇහැ එළියේ තියෙනවද? ඇහැ අජත්තයි කියලා ඒකත් දකිනවා. ඇහෙන් දැනගන්න රූපේ බහිද්දයි කියලා ඒකත් තේරුම් ගන්නවා. මේවා කියනකොට ඕව මොනවද? ඕවා අපි දන්නවනේ කියලා හිතේ. මම නොදන්න හැටි පෙන්නන්න. එතකොට මේ ධර්මයට ගලපන්න. අපි දැනට දන්න ටික හරිද වැරදිද කියලා බලන්න එක විදිහක් ධර්මයට ගලපලා බලනවා. බුද්ධ දේශනාව මෙහෙම. එතකොට බුද්ධ දේශනාවේ මේවා තියෙන ඉතින් අභිධර්ම. ඈ අභිධර්මයේ පා කියන අයට මේවා අහුවෙන්නේ නැහැ. එහේ අවිද්‍යා සම්භූතං, කර්ම සම්භූතං, ආහාර සම්භූතං, කර්ම තණ්හා සම්භූතං. නේද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. හතරක් තියෙනවා. ඔය හේතු ප්‍රත්‍ය ටික දකින්නේ නැති හින්දාමයි ඇහක් උපදින්නේ. නිබ්බත්ති ඇහක් පහළ වෙනවා. නිබ්බත්ති කියන එක තමයි පස්වෙනි එක.
අර හතර නොදන්නා ගම නේද?
අර හතර නොදන්නා.
නිබ්බත්ති ලක්ෂණය කියන්නේ.
ඔව් නිබ්බත්ති ඇහ. එතකොට ඔය පහම හේතු වෙනවා ඇහක් හටගන්න. ආහාර, කර්ම, තණ්හා, අවිද්‍යා නිබ්බති නිබ්බදී ලක්ෂණ හට ගැනීමේ ලක්ෂණ
නිබ්බති කියන්නේ
හට ගන්න උපදින හැක් උපදින්න අර කරුණ ටික යදුනහම හැක් උපදින එකක් පහළ වෙනවා.
එතකොට අපි ඒ කරුණ ටික ඒ විද්‍යා තණ්හා කර්ම යදින්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ හැක් උපදින්න
නෑ නෑ හැක් උපදින්නේ ඕවා නොදන්න කම
නොදන්න කම
තමයි දන්නවනම් උපදින්න නේද? නොද අවිද්‍යාවමයි. අවිද්‍යාව කියන්නේ නොදන්න කම. හරි ලේසි උපත් ගන්න. මොකුත් දැනගන්න ඕනේ. සතරේ යන්න හරි ලේසි. ආයෙ ආයෙ හැක් උපත් ගන්න හරි ලේසි.
උපදින්නේ මෙහෙමයි කියලා
නොදන්න. ඔහු දැනගත්තොත් එහෙන් මිදෙන්න පුළුවන්. දැනගත්තොත් එහෙන් පෙන්නන රූපවලින් මිදෙන්න. ඒ කියන්නේ ඉපදීම නැති කරන්න. මේකට විද්‍යාව, අවිද්‍යාව දුරු වෙනකොට නැවත ඉපදීම හට ගැනීම තමයි නැවතින්නේ. ජාති කියන එක හට ගැනීම නැවතින්නේ. මොනවාද මේ ආයතන උපද්දන එක නවත්තන්න පුළුවන්. විද්‍යාව පහළ වෙනකොට, එහෙම නැත්නම් අවිද්‍යාව දුරු වෙනකොට. හරි. දැනට මුලාවෙන් හදන ඇහැ අවිද්‍යාව හේතු කියලානේ, අවිද්‍යා සම්භූතං කියලා කියනවානේ නේද? එතකොට අවිද්‍යාව නැති වෙනකොට ඇහැක් උපද්දන එක නවත්තන්න හැකියාවක් නැහැ. රූප ඇහෙන් දැනගන්න රූප උපදින එක නවත්තන්න හැකියාවක් එනවා. එහෙමනම් ඒ නිසා පහළ වෙන විඥාණය නවත්තන්න හැකියාවක් එනවා. ඒ කියන්නේ පස්සය නැවැත්වීමේ හැකියාවක්, මෙහෙම දෙයක් තියෙනවා. පස්ස නිරෝධය කියලා දෙයක් තියෙනවා. පාඩම් කරගුවා මතක නැහැනේ. මතක නැති ටික හොඳයි. දැන් ඔය වචන ටික නිමේ දැනගන්න කියන්නේ මේ මේව මොනවද කියලා නිකන් දකි. ඔව් සමුදය කියන්නේ හේතුක. හරි. සමුදය දැක්කොත් අන්න සමුදයෙන් මිදෙනවා. එතකොට ඒ සමුදය නිසා හටගන්න එක හටගන්නේ උපදී. දැන් දුක්ඛ සමුදය නැති කරන්න තියෙන විදිහ තමයි සමුදය දකින්න අවබෝධ කරගන්න. ඒ දැකීම තුල තමයි ඒක ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය කරන්න පුළුවන්. අපි සමුදය අඳුරගත්තේ නැත්නම් ඒකේ ප්‍රහාණය වෙන්නේ නැහැ. හරි. එතකොට අපි දැන් සමුදය අවබෝධ කරගන්නේ ඵලය තුලින්. නැත්නම් අපිට සමුදය හොයන්න ඕන කමක් නැහැ. අපි ඵලය නිසානේ තණ්හා කරන්නේ. අර ෆිල්ම් එක බලන්න ඕන හින්දානේ ගිහිල්ලා ටිකට් ගන්න හදන්නේ. නේද? ඒකට අර දුකෙන් තමයි අපිට ඒකේ ආස්වාදේ ආදීනවේ දකිනකොට තමයි සමුදය හොයන්න ඕන වෙන්නේ. දැන් ආදීනවේ ටිකක් දකිනකොට ආ මේකේ මිදීමක් තියනවාද? මේ දුක් විඳ විඳ සකස් කර කර ඉන්නේ නැතුව මේ දුකෙන් මිදීමේ ස්වභාවයක් තියනවා. ඒකට දැන් ඇහෙන් දැනගන්න රූපවල යම්කිසි ආදීනමයක් දකින්නවන මේ සකස්ුනේ දුකමයි දුකමයි කියලා දකින්නවන. එතකොට මේ දුක සකස් නොකර ඉන්න විදිහක් තියෙනවා. එතකොට බලනවා මේ දුක සකස්ුනේ කොහොමද? දැන් ඇහෙන් දැනගන්න රූප සකස්ුනේ කොහොමද? එතකොට පේනවා ඇහත් නිසාමයි රූප පේන්නේ. ඇහත් එක දුක් නැත්තම් රූප පේන්නන්නේ නැහැ. ඇහැක් උපදින්න හේතු වෙලා තියෙනවා මේ කියපු දේවල්ට. පෙර අවිද්‍යා කර්ම තණ්හා. නේද? ඒවට සතර මහා ධාතු ආහාර රූපයක් ඇසුරු කරගෙන තමයි ඇහැක් හදාගෙන තියෙන්නේ. මේ නාම රූප නිසාමයි ඇහැක් හදලා තියෙන්නේ. නේද? එතකොට දැන් ඕක පෙර ඇත්ත ඇති හැටි නොදැකීම නිසාමයි ඇහක් හදාගෙන. ඒ වෙලාවේ අපි ඇත්ත ඇති හැටි දැක්කම අලුත් ඇහකට තණ්හා කරන්නේ නැහැ. ඒ සඳහා කර්ම සකස් කරන්නේත් නැහැ. හරි. එහෙනම් ඉතින් ඕක කරන්න දැන් අතීතයට යන්න වෙනවා නේද? පෙර වුණ දෙයක්
පෙරුණදී වෙලා ඉවරයි. ඉදිරියට අපි ඇහක් හදාගෙන ක්‍රමනේ දැන් අපි ඉගෙන ගන්න ඕන.
ආ. එතකොට ඉදිරියට ඇහක් හදා නොගන්න නම් ඔන්න මේ මොහොතේ මොකද්ද වෙන්නේ? අපි මේ මොහොතේ අවිද්‍යා කර්ම තණ්හා සකස් කරන්න හොඳයි. එතකොට මේ මොහොතේ අවිද්‍යාව යෙදුනොත්මයි ඉස්සරහට ඇහක් සකස් වෙන්නේ. හරි. මේ මොහොතේ කර්ම කළොත්මයි ඒවට විපාක පිණිස ඇහැක් ලැබෙන්නේ. නේද? එතකොට ආයතනයක් උපද්දන්න හේතු සකස් කළොත්මයි ආයතනෙ උපදින්නේ. ආහාර ප්‍රත්‍ය වෙනවා. ඒ වුණාට ඒකෙන් විතරක් මේක නැති කරන්න අමාරුයි. කෑම නොකා ඉඳලා උපවාස කරලා සරහට ඇහැක් උපදින එක නවත්තන්න බෑ. මොකද අනිත් හේතු ටික යෙදුනොත් ඒගොල්ලෝ සතර මහා ධාතු එක්තෙන් කරන
මූලිකදී අවිද්‍යාව.
මේ ඇහැ නැති වුණාට තව ඇහැක් අල්ලගන්න එක නවත්තන්නේ නැහැ. මොකද අවිද්‍යා කර්ම තණ්හා යෙදෙනවා නම් එයා කොහෙන් හරි සතර මහා ධාතු එකතු කරගන්න. මේකේ බැයි නම් ගිහිල්ලා තව තැනක හරි එකතු කරගන්න. ඒක තමයි ආයෙ උපදිනවා කියන්නේ. ප්‍රතිහන් කියනවා. ආහාර හොයා ගන්නවා. දැන් කන්න ඕන වෙනකොට ආහාර කොහෙන් හරි හොයා ගන්නවා. කන්න ඕනකම නැති වුණොත් ආහාර හොයයිද? නැහැ. නේද? ඈ?
මූලිකදී අවිද්‍යාව පරිසංවේදයෙන් අවිද්‍යාව
කොටයි. මොකක්ද කියන්නේ? මම අනිත් තුන නැති වුණා නම් ආහාර හොයන්න යන්නේ. තණ්හාව නැති වුණා නම් ආයෙ ගිහින් එකතු කරන්නේ නැහැ, ටිකට් ගන්න හොයන්නේ නැහැ, සල්ලි එකතු කරන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ෆිල්ම් එක බලන්න ඕනකම තණ්හාව ආසාව නැති වුණා නම් අපි මේ ටිකට් ගන්න සල්ලි හොයන්නේ නැහැ. ඒ කියන්නේ හැක් හදන්න අපි උත්සාහ කරන්නේ නැහැ. එහෙන් දකින රූප වලට තණ්හාව නැත්තම් ඒකට තණ්හාව ඇති වෙන්නේ ඒ රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා නේද? මේ ඇහෙන් පෙන්නන රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාමයි ඕකට තණ්හා කරන්නේ. ආයි දකින්න ආස කරන්නේ. ඒකට එක විදිහක් ඒක ඇත්ත ඇති හැටි දකින්න. අවිද්‍යාව නැති වුණොත් ඇහෙන් දකින රූපේ යථාභූත ස්වභාවය දැනගත්තොත් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපේ යථාභූත ස්වභාවය ඥානං පස්සං යථාභූතං. ඇහි යථාභූත ස්වභාවය ඥානං පස්සං යථාභූතං වුණොත් ඒවයි ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එහෙම සිහි මුලා වෙන්නේ. සිහි මුලා වුනේ නැත්නම් මේ ආස්වාදයන් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ ආදීනවානුපස්සී විදියට. ඒ අර සිහි මුලා වුණා, ඔකේ ආස්වාද විඳින එකේ මහා ආදීනවයක් තියෙනවා. මේ දුක් ගොඩක් නිරස් කරන්න කියලා පෙන්නේ. එතකොට දැන් ආදීනවේ දකින්න වා. මේක නුවණින් දකින්නකොට. ආදීනවේ පේනකොට එතකොට තණ්හාව වැඩෙන්නේ නැහැ. ඒකට තණ්හා කරන්නේ නැහැ. එතකොට මේ පංච උපාදානස්කන්ධ රස කරනවා නෙමෙයි අපචයම් ගච්ඡති. ආයතින් පංච උපාදානස්කන්ධ අපචයම් ගච්ඡති. ඉස්සෙල්ලාගේ උපචයම් කියන්නේ රස කරනවා. අපචයන් කියන්නේ රස කරන්නේ නැහැ. තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ. ඒකට ඒක වෙන්න නම් මේක දැන් ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය දකින්න ඕනේ. ඒක දකින්න අපිට තනියෙන් දකින්න ශක්තියක් නැහැ. බුදු කෙනෙක්ම ඕක පෙන්නලා දීපු දේ අහන්න ඕනේ. ඥාන. ඊළඟට ඒක දකින්න ඕනේ. අහගත්තු දේ දකින්න ඕනේ. පස්සන් යථාභූත. එහෙම වුණත් තමයි අපි ආස්වාදයේ අතරලා ආදීන වේ දකින්නේ. ඒ ආස්වාදයේ තියෙන ආදීන වේ පේන්න ගන්නවා. එතකොට ඒක හදන්න නෙමෙයි ඒකෙන් ගැලවෙන්නයි උත්සාහ කරන්නේ මිස්සරණය. මේ ඇහෙන් දකින රූපේ අපි දුකටපත් කරනවා ඕකෙන් බේරෙන්නේ කොහොමද? නැත්නම් මේ ඇසයි ওই රූප සකස් කරලා දුන්නේ ඇහක් නොහදා ඉන්නේ කොහොමද? ඇහක් සකස් කළේ නැත්නම් රූප පේන්නේ නැහැ. නේ තොටොන්න හොයනවා දැන් නුවණින් දකින්න කෙනා ඊළඟට බලනවා මේ හේතු නැති වෙනනම් මොකද්ද වෙන්නේ එතකොට තමයි දැන් සමුදය හොයන්නේ ඒත් සමුදය හොයන්න අපි උදව් කරගන්නවා බුද්ධ දේශනා මොකද ඕක සාමාන්‍ය කෙනෙකුට තනියෙන් දකින්න බෑ එතකොට අපිට අන්න බුද්ධ දේශනාව ගැන ශ්‍රද්ධාවක් එනවා බුදු කෙනෙක් මේක ඇති හැටි දැකලමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ නැතුව මේ අපි බය කරන්න හරි මොනවට හරි එහෙම නෙවෙයි. යථාභූත ස්වභාවයේ සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලමයි මෙහෙම දේශනා කරන්න කියලා අන්න ශ්‍රද්ධාවක් එනවා. එතකොට ඒක අවබෝධ කරගන්න අපිට දැන් තියෙනවා මාර්ගයක් අහුවෙන. හරි. අවබෝධය ලැබුවම නෙමෙයි මෙන්න මෙහෙම දෙයක් කියලා අනුමාන ඥානයක් එනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව. දැන් දුක කියන්නේ මේකයි දුක්ඛ සමුදය මේකයි නිරෝධය මේකයි කියලා අනුමාන ඥානයක් එනවා. අන්න එයාට මාර්ගය උපද්දවන්න පුළුවන්. එහෙම කෙනාට තමයි කියන්නේ සම්මා දිට්ඨිය පහළ වුණා කියලා. එතකොට ඒක ලෝකෙට අයිති සම්මාදිට්ඨියද ලෝකෙන් එතර වෙන. එතර වෙන. ලෝකෝත්තර සම්මාදිට්ඨියන්නේ චතුරාර්ය සත්‍ය. දැන් දුක මේකයි, දුක්ඛ සමුදය මේකයි. ඒකට තියෙන මාර්ගය මේකයි කියලා උපද්දව ගන්න පුළුවන් ওই දුකයි සමුදයයි දකින කෙනාට. ඒක සමුදය නැති වුණොත් නිරෝධයි කියලා පේනවා. එතකොට මේ ආයතන හයම උපද්දන්න හේතු වෙන්නේ ওই අවිද්‍යා කර්ම තණ්හා ආහාර. නේද? ඒකේ ප්‍රධාන වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව මත තමයි ඉතුරු ටික එන්නේ. අපැතිහෙටි නොදන්න කම හිඳමයි ඒකේ මුලා වෙලා තණ්හා කරන්නේ. ඒතර මුලා වෙන විදි ටිකක් තමයි අර නිට්යයි කියලා හිතන. අනිත්‍යදේ නිට්යයි කියලා හිතන. දුක්දේ සැපයි කියලා හිතන. හරි? අසුබදේ සුබයි කියලා හිතන. අනාත්මදේ ආත්මයි කියලා හිතන. ඔක තමයි මේ සසරේ යන කෙනාගේ ස්වභාවය. ඇත්ත ඇති හැටි නොදන්න කෙනා. ඒකට කියනවා සතර විපල්ලාස. මේ ලෝකයා ඉන්නේ ඔය නিত্য සුඛ සුභ ආත්ම සංඥාහත බුදු කෙනෙක් පෙන්නනවා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා. ඒකට ඒක දකින්න නම් අපේ ප්‍රඥාව දියුම් වෙනවා. ඒ ප්‍රඥාව දියුම් වෙන්න ධර්මයේ අහලා ඔබ දකින්න උත්සාහ කරන්න ඕනේ. හරි. මේවා ගැන අහලා දැනගන්න ඕන. එහෙම අහලා දැනගත්තු කෙනාගේ වෙන්නේ ඥානං පස්සන් යථා භූතං. මෙන්න මෙයාගේ සාස්ස හෝති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය ඇති වෙනවා. මෙයාගේ සමත විපස්සනා වැඩෙනවා. මම අහලා දැනගන්න කෙනාගේමයි සමත විපස්සනා වැඩෙන්නේ. හරි? එහෙම කෙනාටමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. එයාගේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේ. එතකොට දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් ධර්මය අහලා තේරුම් ගන්නත් තියෙනවා. ළඟට ඒක අවබෝධ කරගන්න සමත විපස්සනා වඩන්නත් තියෙනවා.
ඒකට ධර්මයේ බුදු කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒක නිවන මාර්ගයට යන්න බැරිද?
බුදු කෙනෙක්ගෙන් අහන්න නැතුව යන්න පුළුවන් එක්ක පසේ බුදු වෙන්න ඕන. නැත්නම් සම්මා සම්බුද්ධ වෙන්න ඕන. ඔය දෙකම මේ කාලේ වෙන්න බෑ.
යන්න බෑ.
මේ කාලේ ධර්මයක් පවතින කාලේ මේ දෙක වෙන්නේ. හරි. රහතන් වහන්සේ කියන්නේ ධර්මය අහලා ඒක ප්‍රයෝජනෙට අරන් අවබෝධ ගන්න කෙනා. එතකොට මේ කාලේ පුළුවන්කම තියෙන්නේ රහත් වෙන්න විතරයි. බුදු වෙන්නත් බෑ, පසේ බුදු වෙන්නත් බෑ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න බෑ මේ ධර්මයක් පවතින කාලෙක. පච්චේක බුද්ධ වෙන්නත් බෑ. එහෙනම් මේක තනියෙන් අවබෝධ කරගන්න බෑ ධර්මයක් අහන්න. එහෙනම් අනිවාර්යෙන් ධර්මය අහලා ඒක නොවනින් විමසන්න ඕනමයි. ඒක නැතුව තනියෙන් යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තා කියනවා නම් ඒක මේ බුදුදහමට විරුද්ධයි. අද කාලේ බුදු වුණා ඉන්නවා කියනවා. ඉතින් ඒක ධර්මයට කොච්චර එකඟද කියලා එහෙනම් තමයි අපි ධර්මයට විනයට ගලපලා බලන්නේ. අපි නුවණ යොදා ගන්න. යම් කිසි කෙනෙක් ධර්මය අහලා අවබෝධ කරගත්තා කියලා නම් ඒක සමහර විට හරියන්න පුළුවන්. හරි. ඒ බුදු වුණා කියනවා නම් ඒක පොඩ්ඩක් ටිකක් නුවණින් විමසන්න ඕන. ඒ කියන්නේ පෙර ඒ කියන්නේ කා ධර්මයේ උප යෝගී කරගන්න නැතුව තමන්ම අවබෝධ කරගත්තා කියනවනම් එතන ඉතින් නුවණින් බලන්න වෙනවා. ධර්මයට විනයට ගලපලා බලන්න වෙනවා. ඉතින් මේ දහම දැන් අහනකොට දකිනකොට තමන්ට පේනවා මේක ඇත්තයි කියලා. එක පැත්තකින් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා, අනිත් පැත්තෙන් ධර්ම විනයට ගැලපෙනවා. ඔය බලන සූත්‍රෙට මේක ගැළපෙනවා. එහෙම එහෙම දෙයක් තියෙනවා. ඒකයි මේ ධර්මයේ සූත්‍රවල බලන්න පුළුවන් මේ. ඕන සූත්‍රයකට ගැලපෙන. එකකට ගැලපිලා අනිත් එකකට ගැලපෙන්නේ නැති ස්වභාවයක් නැහැ. හරි. එහෙම වෙනවා නම් ඒකත් ටිකක් නුවණින් විමසන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට අවබෝධයේ අඩුවක් එක සූත්‍රයකට ගැලපිලා තව සූත්‍රයකට ගැලපෙන්නේ නැත්තම්. ඒක අභිධර්මයට ගැලපෙන්නේ නැත්තම් එතනත් අඩුවක් තියෙනවා. ඒක ධර්මය කියනකොට මුළු ත්‍රිපිටකේම අයිති. විනයත් ඉතින් ත්‍රිපිටකයේ කොටස. විනය එක සසඳලා බලන්නයි පුළුවන්. සූත්‍රයට කෙලින්ම බහලා බලන්න පුළුවන්. ඒකේ මේකම කියලා තියෙනවා. විනයට ගැලපෙනවා. ඒ කියන්නේ යම්කිසි විනය නීතියක් පැනෙවුවා නම් මේකට ඒක සසඳේ. සීලයම මෙහෙමයි මේක දැන් හිතනුවනින් බලනකොට ඉතින් මම දන්නා ඒක විනය කියෝලා බලනවා නම් මේ සීලය එතකොට ගිහි අයගේ සීලෙයි හාමුදුරුවන්ටයි එහෙම වෙනසකුත් තියෙනවා. මොකද විනය අර සාසනයේ පවතින ධාතු එකක් නේ. දැන් මේක ප්‍රඥාවෙන් දකිනවා නම් සීල සමාධි ප්‍රඥාම වැඩෙනවා කියන එක පේනවා. ලෝකෙට වෙනද අහු වුණා නම් ඒ ලෝකෙන් ඉක්මවා යෑමක් තියෙනවා කියලා පේනවා. ඒක තියෙනවද? ඒ කියන්නේ අපි ලෝකෙට අහු වෙලා තියෙන්නේ ওই ආයතන 6. ආයතන 6 කියනකොට 12ක් තියෙනවා. බාහිර ආයතන වලින් තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. මට අර බාහිර කතාව කියන්න බැරි වුණා. ඒක ඒ වුණාට පොඩ්ඩක් නුවණින් හිතන්න ඕන දෙයක්. දැන් ඇහැට සාපේක්ෂව බාහිරයි කියපු එක. ඒකෙන් අදහස් වෙන්නේ සතර මහා ධාතුව දකිනවා කියන ඒ බාහිරේ නෙමෙයි. රූපය කියන්නේ දැන් අපි ඇහෙන් දැනගන්න රූපය සතර මහා ධාතු නෙමෙයි. සතර මහා ධාතු ඇසුරු කරගෙන තමයි රූපයක් පේන්නේ. මේකට කියන උපාදාය. ඇහැට පේන්නේ වර්ණ මිසක් සතර මහා ධාතු ස්වභාවය නෙමෙයි. ඒ කියන්නේ ඔව් ඇහැ නිසා ඇහැ හැකියාව නිසා උපද්දලා දෙන දෙයක්. එතකොට ඉදියේ තියෙන සතර මහා ධාතුව නෙමෙයි පේන්නේ. හැබැයි සතර මහා ධාතු ඇසුරු කරගෙනයි මේ පෙන්නුම් කිරීම වෙන්නේ. එහෙම එකකුත් තියෙනවා. සතර මහා ධාතුව නෙවෙයි. කන්නාඩියෙන් ප්‍රතිබිම්බයක් බලනකොට කන්නාඩිය අවශ්‍යයි, එළියේ තියෙන යම්කිසි ස්වභාවයක් අවශ්‍යයි. ඒවා හින්දා තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. හැබැයි ප්‍රතිබිම්බය කියන්නේ කන්නාඩියක් නෙමෙයි, සතර මහා ධාතුවක් නෙමෙයි. ඒවා නැතුව ප්‍රතිබිම්බේ හටගන්නේ නැහැ. ඒක කන්නාඩිය ඇසුරු කරගෙනමයි ප්‍රතිබිම්බය. ඇසුරු කරගෙන කියන්නේ ඒකයි. ඇසුරු කරගෙන කිව්වට ඒක ඒකම නෙමෙයි. මේ දකින්නේ කන්නාඩිය නෙමෙයි. කන්නාඩිය ඇසුරු කරගෙන උපද්දන ධර්මතාවයක්. ඒක තමයි. දැන් අපි දකින්නේ එක්තරා විදිහක ඇහෙන් සකස් කරලා දෙන ප්‍රතිබිම්බ ස්වභාවය. ඡායාවට. ඕකමයි විඥාණයට ආරම්භය. එළියේ තියෙන සතර මහා ධාතු විඥාණයට අහු වෙන්නේ නැහැ. චක්ක විඥාණයට අහු වෙන්නේ නැහැ. මොකද එළියේ තියෙන ස්වභාවය අහු වුණා නම් ඇහැක් අවශ්‍ය නැහැ. ඒක හරියට හිතන්න අපි දැන් ඔන්න දුර බලන කණ්ණාඩියකින් බලනවා කියන්නේ. හරි. ඒකට ඒකෙන් බැලුවොත් විතරමයි එහෙම දකින්න පුළුවන්. ඒකට ඒ දුර බලන කණ්ණාඩියේ හැකියාව අනුව පෙන්වුම් කරන දෙයක් නිසා එළියේ තියෙන එක ඒ විදිහටම දකින්න බෑ. එහෙම නැත්නම් අර ලොකු කරලා බලන ඔය මැග්නිෆයින් ග්ලාස් එකකින් බලනකොට ඒ කාචයෙන් හදලා දෙන එකම දකින්නවා මිසක් එළියේ තියෙන එක දකින්නවා නෙවෙයි. මේ හදලා දෙන ප්‍රතිබිම්බයමයි පේන්නේ. ඔබ තව ටිකක් තේරුම් ගන්න පුළුවන් ඒ කාචේ පාටක් දාලා තිබුණා නම් එහෙම ඒ පාටට පේනවා මිසක් අර එළියේ තියෙන ස්වභාවය නෙවෙයි පේන්නේ. හරි. එතකොට මේ ඇහි පාට ගාලා තියෙනවා වගේ හිතන්න බෑ. පාට හතක් ගාලා තියෙන හින්දා තමයි ওই පාට හත පේන්නේ. දැන් ඇහිින් අපිට පේන්නේ නැහැ. එකමට හිතන්න ඇහි මේ පාට හතක් ගාලා තියෙන හින්දාමයි ওই පාට හත පේන්නේ කියන්නේ. ඒ පාට හත එකතු වුණහම ආයේ වර්ණයක් නැහනේ, ට්‍රාන්ස්පරන්ට් නේ. ඒ හින්දා අපිට ඇහි පාට පේන්නේ නැහැ. හැනිකන් හිතන්න මේ පාට හත්ව ගාලා එකතු කරලා දී මේකයි ඔය හතක් වෙන් කරගන්න පුළුවන්. එහෙම නැතුව එළියේ තියෙන ඒවයි වෙනස හින්දා නෙවෙයි. ඒ කියන්නේ එළියේ මේ පාට තියෙනවා නෙවෙයි. ඇහි හැකියාව හින්දායි මේ පාට වෙන්නේ. ඔන්න ඔක තේරුම් ගන්න. එතකොට ඔය දකින්න දෙයි බාහිරෙන් හොයන්න යන්නේ. ඒ වුණාට හැට සාපේක්ෂව මේක බාහිරයි.
මේක හරි සීමුසයි.
හැට බෑ ඇතුලේ දෙයක්. අපි දුර බලන කණ්ණාඩියෙන් අපි දිහා බලන්න බෑ. ඒකට සාපේක්ෂව බාහිර දෙයක්. හරි. ඒකයි ඒ බහිද්දං කියන එක තේරුම් ගන්න. ඇහැට අරමුණු වෙන රූප බහිද්දයි. බහිද්ද කියන එකෙත් තේරුම් ගන්න එපා. එළියේ තියෙන සතර මහා ධාතු ඒක නෙමෙයි. මේකෙන්ම සකස් කරලා දෙන්නේ ඒ උනාට ඒක මේකට සාපේක්ෂව බාහිර. ඒ කියන්නේ එළියේ දෙයක්මයි දකින්න පුළුවන්. ඕක හොඳට තේරුම් ගත්තොත් ගොඩාක් දේවල් කෙලස් කඩන්න පුළුවන්. දැන් ඔය කණ්ණාඩියෙන් බලලා 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 වටේ තියෙන රූප දකින්නවනේ. ඔය කණ්ණාඩියෙන්ම තමයි මේ ශරීරෙ දිහා බලලා තියෙන්නේ. එහෙන් දැකලා ශරීරය ගැන දැනගත්තා නම් ඔය දැනගෙන තියෙන්නේ එළියේ තියෙන දේ. ඇහැට සාපේක්ෂව. එහෙනම් අපි මේ ශරීරය කියලා හිතාගෙන ඉන්නේ බාහිර රූපයක. හැට සාපේක්ෂව බාහිරයි. ඕක බලනකොට හිතෙයි එහෙනම් ඇහෙන් දැනගන්න බෑ මේ ශරීරය අභ්‍යන්තර ශරීරය. මොකද ඇහෙන් දැනගන්නේ බාහිර රූපය. එතකොට හිතෙයි වෙන ආයතනකින් මේක දැනගන්නවා කියලා. ඒ ආයතනෙත් දාන්න ඔය ඔය ගත්තු දැක්මම. ඒ ආයතනෙට සාපේක්ෂව බාහිර දෙයක් නේ ඒ ආයතනෙත් වෙන්න. ඒකත් අල්ලලා බැලුවා නම් බාහිර දෙයක්මයි අල්ලලා තියෙන්නේ. ඒක ආයේ අභ්‍යන්තර කතාවක් නෑ. කොහොම බලනකොට ඔන්න ශරීරය කියන රූපය බාහිරයි කියලා මේ ආයතන වලට සාපේක්ෂව.
ඒ ෂණේ ඇති වෙන ඇහැට සාපේක්ෂව බාහිරයි නේද සර්? ඒ ෂණේ නෑ ඇති වෙන්නේ. නැතු මේ ආයෙ නෙමෙයි සර්. ඇහැ කියන එක හින්දාන පරමාර්ථ පැත්තේ.
කොයි ඇහැ ගත්තත් ඉතින් ඇහෙන් දැනගන්නේ බාහිරයි.
සෙයි කියලා සගන්නේ අර ඉවිල ඉවි මතය තියෙනවා.
මත ඇහැ ගත්තොත් ඉතින් ඇහැ ඇතුළ දකින්න බෑ. එහෙම හිතුවත් බාහිර ඒ ඇහැට සාපේක්ෂව බාහිර දෙයක්මයි ඇහෙන් දකින්නේ. ඕකෙන් හිතුවත් සෑහෙන කෙලසක් කඩා ගන්න පුළුවන්. ඇත්තටම රූපයෙන් මිදෙන්න පුළුවන්. තමන්ගේ ශරීරය දැනගත්තේ කොහොමද කියලා නුවණින් හිතන්න. ඒකට තමයි මං කිව්වේ අර දැන් මම අපිට දැනෙන දේක එතන ශරීරයේ තියෙනවා කියලා හිතෙනවා මිස ඊට වඩා දෙයක් දැනගන්න බෑ. හරි. අමෝක තමයි මට මේ ළඟදිත් අහන්න හම්බුණා. ඒ කාලේ අර ඕස්ට්‍රේලියාවේ එක්කෙනෙක්ගේ කකුලක් කැපුවා. කකුල කැපුවාම එයාට ඒ වුණාට දැනෙනවා කකුල තියෙනවා. මට ඉන්නේ පෙරේදත් අහන්න හම්බුණා මේ ලංකාවේ එක්කෙනෙක්ගේ කකුල කකුල අයින් කළාට දැන් එයා කියනවලු මේ කකුල කහනවා දැනෙනවා කකුල කසන්නේ
කියලා.
මේ ඔව් අපි පුරුදු කරපු එක තමයි අපිට මේ ශරීරයේ කියලා හිතෙන්.
කාලයක් විඥාන පුරුදු කරලා තුනදී.
අපි ඒ මොහොතේ ශරීරයක් හට ගන්නවා ඒ ආයතනේ වැඩ කරනකොට මෙතන මේක තියෙනවා කියලා හිතෙනවා මිස මේ තියෙන හැඩය අපි පෙර අත්දැකීමකින් ඉතුරු කරගත්තු එකක්මයි. මේ දැනට හිතන ශරීරය අතීතේ නිරුද්ධ වුණා කියලා නොදන්න කම හින්දම ඉතුරු කරගත්තු රූපයක්. එහෙම නැත්නම් මේ මොහොතේ ඇහැ වැඩ කිරීම හින්දා ඒ කොටස උපදිනවා. ඒක එහෙමම නිරුද්ධ වෙනවා. මේ කොටස තියනවා කියලා දැනගන්නේ මේ මොහොතේ ඒ ආයතනයක් වැඩ කරපු හින්දා. ඒ වැඩ කිරීමෙත් අපේ අවිද්‍යාව මුලාව සේරම යෙදුන හින්දායි ඕක තියනවා කියලා ඉතුරු කරගන්නේ. ඒ කියන්නේ ඒක ඉතුරු නැතිව නිරුද්ධ වුණා කියන එක පේන්නේ නැහැ. මොකද ආයතනයක් හටගත්තේ පෙර නොතිබීම මේක ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ආයතනේ එහෙමනම් ආයතනෙන් පෙන්නන රූපත් ඔය වගේ. මේ දකින ක්ෂණේදී මේක ඉපදුනා මිසක් එහෙමම නිරුද්ධ වෙනවා මිසක් පැවැත්ම දීලා තියෙන්නේ අපේ මුලාවෙන් අවිද්‍යාවෙන්. පෙර නොතිබීම ඒ මොහොතේ කය තියනවා කිව්වට කමක් නැහැ. හැබැයි ඒ දැනීම තියෙනකම් විතරයි. ඒ දැනුවත් වෙන විඥානේ නිරුද්ධ වෙනවත් එක්කම එහෙම වුණා නම් අපිට කයක් ඉතුරු වෙන්නේ
නැහැ.
වේදනාව දැන් වෙන දෙයක් බලා ඉඳලා වේදනාව දැනෙනකොට නියෝක මතක් වුණා. ඒ මතක් වුණා හින්දායි එතන ශරීර කොටස තියෙන්නේ. පෙරණ තිබීම හටගත්තා. දැන් ඔය රිදෙන්නේ කකුල කියනකොට කකුල කොහෙන්ද ආවේ? ඉරාද්ද කියලා. නිරුද්ධ කරලා නැති එකක් ඔතෙන්ට සම්බන්ධ
කරනවා.
එහෙම ගන්න දෙයක් නැහැ කියලා පේන්නේ මේ ආයතනේ අර බාහිර ආයතනේ බාහිරයි කියන එක ටිකක් බලන්නකො. අභ්‍යන්තර කරන්න ශරීරයක් කරන්න එහෙම හටගෙන තියෙන්නේ අපේ මුලාවෙන්. එතකොට ඔක ආයතන පිරිසිඳ දකිනවා කියන්නේ රූපයේ පිරිසිඳ දකින. රූපයේ පිරිසිඳ දකිනකොට රූපයෙන් මිදෙන. රූපය අල්ලගෙන තියෙන්නේ රූපෙට නිත්‍ය ස්වභාවයක් දීලා තියෙන්නේ. ඕකේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දාමයි. ආයතන ගැන අන්න ඇත්ත ඇති හැටි දැනගත්තු දන්න දකින කෙනාට ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඥානං පස්සං යථාභූතං. දැන් ඥානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට ඕවා දැනගන්නේ අපි ධර්මය අහලා. හරි? සද්ධර්ම ශ්‍රවණ. ඊළඟට යෝනිසෝ මනසිකාරය ඉන්න ඕන තමන් තුළ. ඒක දැන් ආයතන පිරිසිඳ දකිනකොට ආයතනෙන් මිදෙනකොට වෙයි අත් ඕ බෙදීමක් යම් කිසි ඒ මුලාවක එක මට්ටම. හැබැයි මුලදී තියෙනවා පච්චත්ත බහිද්ද ස්වභාවයක් තියෙන. ඒකත් අපිට උදව් කරගන්න පුළුවන් අපේ තියෙන කෙලස් කඩාගෙන. දැන් එහෙන් දැනගන්න රූපය හැම තිස්සෙම බහිද්දයි. ඕකේ කොටසක් මගේ ශරීරය කියලා වෙන් කරගන්න බෑ. බාහිර දෙයක්මයි ඇහෙන් දැනගන්න. බාහිර දෙයක්මයි කනෙන් දැනගන්න. අභ්‍යන්තර දෙයක් දැනගන්න හැකියාවක් නැහැ. ඒකයි කියන්නේ අර බාහිර බහිද්ද ආයතන. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවා බහිද්දයි. ඒ ආයතනයට සාපේක්ෂව බහිද්දයි. මේ බහිද්ද කියන්නේ එළියේ තියෙනවත් නෙවෙයි. හැබැයි මේ ආයතනෙන් දැනගන්න බෑ අජ්ජත්ත දෙයක්. එහෙනම් මේ හයෙන් පුළුවන් ද අපිට ශරීරය ගැන දැනගන්න? ශරීරය අජ්ජත්ත නම් ඇහැ ඇහැට දැනගන්න බෑ කවදාවත් ඇහෙන් දකින්න බෑ. ඒ වෙනින්ද තමයි දැන් ධර්මයේ අනිත් එක තමයි ওই ආයතන ටික අනිදස්සන. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා අනිදස්සන. ඒ තවත් ලක්ෂණ ආහාර කර්ම තණ්හා අවිජ්ජා ඒවා නිසා හටගන්නවා සම්භූතං. ඒ වගේම මේවා අනිදස්සන දකින්න බෑ. මේ ආයතනෙන් හරි වෙන ආයතනකින් හරි අත් දකින්න බෑ. තමන්ගේ ඇහැ තමන්ට කවදාවත් දකින්න බෑ. අනිදස්සනයි කියන්නේ ඒකයි. හැබැයි ඒවයි රූප පතිත වෙන ස්වභාවයක් අත් දකින්න පුළුවන්. සප්පටිද අනිදස්සනයි රූපයට සප්පටිද ඒ වෙලාවේ තමයි උපදින්නේ. පෙර නොතිබීම උපදිනවා ඒ හේතු යෙදෙනවා. ඒ ඔය ධර්ම කරුණු නුවණින් දකින්න පුළුවන්. ඒ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරනවා. ගැටෙනවා කියන එක දැන් මදුපිණ්ඩික සූත්‍රයේ කියනවා. චක්කුන් සති රූපන් සති චක්කු විඥානන් සති තමයි චක්කු සම්පස්සයක් ගැන කතා කරන්නේ. චක්කුන් අසති රූපන් අසති චක්කු විඥානන් අසති පස්සයක් විද්‍යමාන වෙනවා කියලා කරුණක් කියෙදෙන්නේ නැහැ කියලා ඒ සූත්‍රයේ කියනවා. මදුපිණ්ඩික සූත්‍රයේ. අසති කියන්නේ නැහැ. සති කියන්නේ තියෙන. චක්කුන් සති රූපං සති චක්කු විඤ්ඤාණය සති. ඒකට තමයි චක්කු සංපස්සයක් ගැන කතා කරන්න පුළුවන්. චක්කුන් අසති රූපං අසති. චක්කු විඤ්ඤාණං අසති. ඒකට පස්සයක් ගැන කතා කරන්න බෑ. මේ දෙකම කියනවා මදුපිණ්ඩික සූත්‍රය. කියන්නේ දැකීම සිද්ධ වෙනවා නම් විතරයි ගැන කතා කරන්න පුළුවන්, රූපයක් ගැන කතා කරන්න පුළුවන්. දැකීම සිද්ධ නොවන මොහොතක ඒව ගැන කතා කරන්න බෑ. එතකොට ඒකෙන් තේරුම් ගන්න දැකීම සිද්ධ වෙන මොහොතේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා.
එතකොට අනිදස්සන
භාවය එතන ඇති. ඔව්. දර්ශනය වෙන්න නම් මේක තියෙන්න එපයි. හරි. හැබැයි තියෙන බවක් හිතෙන ස්වභාවයක් තියෙනවා. අපිට හිතෙනවා නිකන් පේන හින්දා තියෙනවා කියලා, ඒක හිතා ගන්න ස්වභාවයක් නිසා දැකීමක් නෙමෙයි. දැක්කා කියන සිද්ධිය අත්දකින්න පුළුවන්. ඇහැ අත්දකින්න බෑ. ඇහුණා කියන එක අත්දකින්න පුළුවන්. කන අත්දකින්න පුළුවන්. ඒ සීමේ සිද්ධිය නිසා අපි හදාගන්න දෙයක් තමයි කන කියන ස්වභාවය. අපි හිතාගෙන ඉන්න මේ කම්පෙත්ත කන නෙවෙයි. නේද? ඔකට සද්ද ඇහෙන්නේ නැහැ. ඒකට දැනීම නම් තියෙනවා. ඒ කාය ආයතනේ කොටසක් නේ. වැල්ලුවක් දැනෙනවා මිසක් සද්ද ඇහෙන්නේ නැහැ. ඒකට මේ කන කියලා හිතාගෙන ඉන්න එක අපි හිතාගත්තු එකක් මිසක් සද්ද ඇහෙන එක නෙවෙයි. අපිට දැනගන්න පුළුවන් ඇසීම කියන එක දැනගන්න පුළුවන්. පෙනීම කියන එක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැකීම දැනගන්නවා, ඇසීම දැනගන්නවා මිස ඇහැ කියන එක, කන කියන එක අත්දකින්න පුළුවන් ඒව නෙමෙයි. අර දැකීමේ ක්‍රියාව නිසා ඇහක් තියෙනවා කියලා හිතාගන්න. ඇසීමේ ක්‍රියාව නිසා කනක් තියෙනවා කියලා හිතාගන්න. ඒවා මේ සකස් කරන්නේ. ඒ කියන්නේ මනට ධම්ම සකස් කරගන්න.
ඒ ඇසෙන શબ્දය පිට શબ્දය නෙමෙයි, මෙතනින් උපදින શબ્දයක් තමයි ඇහෙන්නේ. පිටදීන શબ્දය නෙමෙයි.
කනේ හැකියාව නිසා පෙන්නුම් කරන ශබ්ද සහනක් විතරයි. ශබ්ද සංඥාවක් විතරයි.
පිටදීන શબ્දය නෙමෙයි.
පිට තියෙන එක නෙමෙයි. පිට තියෙන එක නම් අපි දැනගන්නේ කනක් අවශ්‍ය නැහැ.
අවශ්‍ය.
කනට දැනුනේ දෙය විතරයි.
කනෙන් උපදින සතහනක් සංඥාව විතරයි. කනෙන් උපදලා දෙන සංඥාව විතරයි. දැනගන්නේ ශබ්ද සංඥාව. ඔව්, ඒක විපාක මට්ටමක්. ඒ කියන්නේ කනක් හදන්න පෙර අවිද්‍යා කර්ම සංහා නිසා ඉපදිලා තියෙනවා. ඒකෙන් මේ විදිහේ සතහන් ගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඒකට ඒකේ ප්‍රතිඵලයක් තමයි ශබ්ද සංඥා.
ශබ්දයක් විතරයි. ආයේ අර ශබ්ද මේ ශබ්ද ඒ ශබ්ද මොකුත් නෑ. මනෝ විඤ්ඤාණය ශබ්ද වලට අපි වරන් යනවා.
ශබ්ද සංඥාවක් විතරයි. සංඥාව මිරිගුවක්. එහෙන් අරද්ද දෙන්නේ රූප සංඥාවක් විතරයි. සංඥාව මිරිගුව. මිරිඟුව කියනකොට තේරුම් ගන්න එළියේ තියෙන දෙයක්ද ආයතනෙන් පෙන්වුම් කරන දෙයක්ද? ආයතනෙන් පෙන්වුම් කරන ස්වභාවයක් විතරයි. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මරීචි කූපමංච සංඥා. සංඥාව මිරිඟුවක්. මිරිඟුවකට උපමා කරනවා. ඒකට මේ ආයතන වලින් අත්දකින්නේ මිරිඟු. මිරිඟුව දිහා බලනකොට වතුර පවතිනවද? ඒ දිහා බලනකොට පේනවා. බලන්නේ නැතිකොට පේන්නේ නැහැ. ඒකට පවතිනවා. සංඥාව මිරිඟුව. පේන්නේ බලන හින්දා. රූපය දිහා බැලුවොත් තමයි වතුර වගේ දෙන්නේ. රහෙන් බැලුවොත් තමයි රූප වගේ දෙන්නේ. කණෙන් ඇහුවොත් තමයි ශබ්ද වගේ ඇහෙන. අපි හරි කන් හිතන්නේ එළියේ රූපෙන් තියෙන හින්දා එහෙම පේනවා කියලා නේ, එහෙම නෙමෙයි. බලන හින්දා පේනවා. මේ ඇහෙන් බලන හින්දායි පේන්නේ. අපි දුර බලන කණ්ණාඩියක් තිබුණත් ඕක අරන් බැලුවොත් විතරයි දෙන්නේ. බැලුවේ නැත්තම් පේන්නේ.
ඔව් දැන් ගෑස් පියාගත්තොත් පේන්නේ
නැහැ. ඇහ පාවිච්චි කරලා බැලුවොත් විතරයි මේ. කන පාවිච්චි කරලා ඇහුවොත් විතරයි ඇහෙන. එන්නේ ඇහෙනවා කියලා. ඉතින් ඇහැරගෙන හිටියත් හිතෙනවා ඇහැටත් පේනවා කියලා. ඒ වුණාට ඒක පේනවා ඇහෙනවා නෙමෙයි. අපි බලන හින්දා පේනවා. අහන හින්දා ඇහෙනවා. ඒක ටිකක් ගැඹුරුයි.
නැසෙ අපි නිකන්
පුළුවන් නම් තේරුම් ගන්න.
මට තේරෙන්නේ නෑ
නැසෙ. ඒ වැඩ කරන්නේ ඉතින් අපිම ආයතන හදාගෙන අපිට දකින්න ඕන හින්දා අහන්න ඕන හින්දා හදාගත්තු ඒවායින් අපේ මානසිකාරිය යොදන හිඳමයි එහෙම
තියෙන්නේ.
මේක දැන් අපි ඇහැට පේනවන රූපය අපිට සද්දයක් කරනවා. අපි බලන්නේ නැහැ. ඊළඟට අපි අහන. අපි අහන හිඳ ඇහෙනවා මිස. සද්දේ තියෙන හිඳ ඇහුවා නෙවෙයි. අපි බලන හිඳ පේනවා මිස. රූප තියෙන හිඳ පේනවා නෙවෙයි. මොකද ඇහි හැකියාව තියෙනවා පෙන්න. කණේ හැකියාව තියෙන ඇසීම ඇති කරගන්න.
දැන් අර සද්ද පින් ගන්න බැරි.
ඔව් ඒක ඒ වුණාට අපි කණෙන් ඇහුවේ නැත්නම් ඔක ඇහෙන්නේ නැහැ. අපේ අවධානය යොමුුන්නේ නැත්නම් ඇහෙයිද ඔක?
මේක දිවේගවත් ක්‍රියාවලියක්
නිසා. අපි ලොකු කල්පනාවක හිටියනම්, තද සමාධියක හිටියනම් සද්ද ඇහෙන්නේ නැහැ. ඒක ටිකක් සියුම්.
ඔය වෙන ලොකු කල්පනාවක්.
අපිට තේරෙන්නේ නැහැ අහන හින්දා ඇහෙනවා කියලා. ඒ වුණාට එහෙමයි ඒක. මොකද අහන්න කනක් හදාගෙන තියෙන්නේ අපි. ඒකෙන් අහන හින්දායි ඇහෙන්නේ. නිරුද්ධ වීම පේන්නේ නැහැ. හට ගැනීම පේන්නේ නැහැ. පෙරණ තිබීම හට ගැනීම පේන්නේ නැහැ. ඒ හින්දාමයි නිරුද්ධ වීම පේන්නේ. දැන් හට ගන්න අලුත් එකක් හට ගන්නවා කියන්නේ පරණ එක නිරුද්ධ වුණා කියලා නේද? එහෙම හිතා ගන්නත් පුළුවන්. මොකක් හරි දැකලා සත්‍යයක් ඇහෙනකොට දැකපු එක නිරුද්ධ වෙනවා. දැකපු එකක් තියෙනවා නම් අහන්න බෑ. ඒකට අහපු එක නිරුද්ධ වුණ හින්දාමයි තව ක්‍රියාවක් වෙන්නේ. අපිට ඔය නිරුද්ධ වීම පේන්නේ. ඒවා තමයි අපේ තියෙන කෙලෙස්. රාග දෝෂ මොහ ඒක දැනගන්න එක ඊළඟට දකින්න. අහලා දැනගත්තා මෙහෙම කියලා. ඒ දැන ගැනීමටම කෙලස් කැඩෙන්නේ නැහැ. එහෙනම් ඔක දකින්න. ඒකට තමයි සතිය පිටන්නේ. සතිය වඩන්නේ සිහිය.
ඕම් සම්මාචිකාරේ දෙන්නෝ.
ඔව්. සතර සතිපට්ඨානෙ අවශ්‍ය වෙන්නේ අන්න දැන් දන්න දකින්න දෙනවා. ඥානතෝ පස්සතෝ එයාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්නේ. ඔක දැනගත්තට පස්සේ ඔවා දිහා බලා ඉන්න එකයි තියෙන්නේ. බලා ඉඳීම තමයි සතිය. සිහිය. සිහිය නුවණ. සති සම්පජාන. ඒක අසති අසම්පජාන හින්දා තමයි අපේ අවිද්‍යාව ඉන්නේ. සිහියක් නැහැ නුවණක් නැති හින්දා තමයි අපි අවිද්‍යාවේ මුලා වෙන්නේ. ඒ කියන්නේ නීවරණ ටික හටගන්නේ එතකොට. කෙලස් වලින් හදන නීවරණ ටිකට අහු වෙන්නේ අපේ සිහියයි නුවණයි යෙදෙන්නේ නැති නිසා. හරි. ඒක සිහිය නුවණ යොදන්න නම් දැන් ධර්මයක් අහලා ශ්‍රද්ධාව ඇති කරගන්න. අසද්ධාව තියෙනකොට සිහිය නුවණ යෙදෙන්නේ. මේවා බුද්ධ දේශන. ධර්මය අහලා ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට ඔන්න සිහිය නුවණ යදන්න පුළුවන්. සිහිය නුවණ යදනකොට තමයි අර මේවයි ඇත්ත ඇති හැටි තේරෙන්නේ. ඒක අවිද්‍යාව දුර වෙනවා. නීවරණ හරි. ඒක ඉතින් තව මෙනෙහි කරන්න බලන්න. හොඳයි. මේ කාලය තුල ඉතින් ඔයගලන්ට සතුට වෙන්න පුළුවන් අපේ සමාධිය වැඩුණ භාවනාවල මේ විදිහ ඊළඟට ධර්ම සාකච්ඡාවල මේ විදිහ ප්‍රඥා මේ කාලය තුල සීලයක් රැකුණා සීල සමාධි ප්‍රඥා වැඩුණා කියන්නේ මාර්ගය වැඩුණා කියන එක ඒවා මහානිසංස කුසල යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම විපාක දෙන්න ශක්තියක් තියෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන් පින් රැස් කරගත්තු වෙලාවක අපට ඒව අනුමෝදන් කරන්න පුළුවන් පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා මේ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සර්වම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මන්තරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස්තරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බාන ප්‍රත්‍ය අපිව ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා මේ පාඩ සමාගම. ඒ වගේම ධර්මය පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම වූ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. මේ අපේ නොදන්නකම අවිද්‍යාව හින්දා ඇත්ත ඇදීටි නොදන්නකම හින්දා කරන සංකාර සේරම අනිත්‍යයි අපොදුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට ආරම්භන ධම්මතා සේරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයන් නැනත්තා. මේ බව ඇත්ත ඇදීටි තේරුම් යන්නේ යදාඥාය පස්සතිය. එතකොට ඔය රවටිලා ඇති කරගත්තු දුක ඵල පිළිලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගය වෙන්නේ සමබ්බෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමබ්බෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමබ්බෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමබ්බෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මානෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මානෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මානෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සබ්බසස
සෑම සංස්කෘතවාදී දිගෙකම මෙම පූජනීය ස්ථානයේ දැක්සන අපි පිරු දනාම සුලියන් හෝ වැටහිමක් ඇති කරගෙන තියෙනවා. මේ ඉපදී ඉපදී යන සසර ගම ඉතා දුකයි. මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයත් ඉතාම දුකයි. ඒ නිසා අපි මෙම ස්ථානයට පැමිණිලා සෑම සෙන්සුරා දිනකම අපගේ ගුරුදේවයන් විසින් අපේ